පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ
Recording in progress.
ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්ම යෙදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනට. එහෙමනම් මම ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමැද කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, අද අපිට ලිඛිත ප්‍රශ්න දෙක එකක් උපාලි මහත්මයා ගාව තියෙන එකක් මං ගාව තියෙනවා. එහෙමනම් මම ප්‍රථමයෙන් උපාලි මහත්මයාට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට.
නිරෝෂ් පුතා, ඔයා ඉදිරිපත් කරන්නේ අර මෙහාට එවාපු එකද නැත්නම් චැට් එකේ එකද?
නැවෙන එකක්.
ආ, වෙන එකක්. මයි ළඟ දැන් දෙකක් තියෙනවා.
ආ, දෙකක් කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
හරි. තමයි. සාදු සාදු සාදු. ලොකු ස්වාමීන් වහන්සේ පසු දිනක වார்த்தාව හොඳ මදි කී නිසා අලුත් අත්දැකීම් සමග නැවත ලිවීමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන පැය එකයි. සුපුරුදු ලෙස තෝරාගත් සක්මන් තීරුවෙහි සතිමත්ව සැහැල්ලුවෙන් වරක් දෙවරක් ඇවිද මූල කර්මස්ථානයේ වන පයේ දැනීම් වලට සතිමත් වීමි. හැරෙන තැන්වලදී හැරෙන බවට හොඳින් සතිමත් වීමි. සති කීපයකට පෙරදී හැරෙන තැන් වෙනම කඩා ගැනීමෙන් මාගේ වැරදි නිවැරදි කරගෙන තිබුණි. උණුසුම සිසිලේ වෙනස, තද මුර්දු බවටද, පය පොළවේ සහ වාතයේ ගමන් කරන විට ධාතු ලක්ෂණ දැනෙන සහ නොදැනෙන තැන්වලට සතිමත් වීමි. සෑම දිනකම සිදු වූ දෙයක් වූද සක්මනේ හැරෙන තැන් දෙකෙහි හතරවරක් පමණ වරහන් ඇතුළේ හැරීමට පෙර සහ හැරීමෙන් පසු මුළු ශරීරයේම බර පාද දෙකින් දරන බවද සක්මනේ අන් සෑම තැනකම තනි කකුලෙන් ඉන්නා බවට සතිමත් වීමි. සිත පිට ගියේද එය කුමන සිතක්ද කියා වැටහෙන විටම පයේ දැනීමට සතිමත් විය හැක. පූසාවිත් හරියටම සක්මන් මගෙහි දිග ඇරෙන බැවින් සතිමත්ව ඔහුව මගහැර සක්මන් කළෙමි. ඉතා සැහැල්ලුවෙන් පැද්දි පැද්දි ගමන් කෙරුණ අතර එලාම් එක වැදුණු විට සැහැල්ලු සිතින් පර්යංගයට යොමු වීමි. පර්යංගයේ පැය එකයි. මා මෙතන කියා මනසින් ශරීරයේ දෙස බලා බොඩි ස්කෑන් එක කර මූල කර්මස්ථානයේ වන ආනාපානයට සතිමත් වීමි. ආනාපානයේ ගෙවුණු විට නිදහස් තැනකට ගියද එහිදී සිතුවිලි හෝ ආනාපානයද නැති යම් කාලයක් සිටි බව සතියට දැනුනේ. ඉතා වේගයකින් මිදී ශරීරය පොළව හෝ කොට්ටේ මත තිබෙන බව දැනීමෙනි. කිසිවිට අන්වේලාවට උකුලට නොයන අනිත් ඌසා දැම් පුරුද්දක් ලෙස මාගේ පර්යංකයේදී නීවරණ යටපත් වී සැහැල්ලු නිදහස් තැනකට එන විටම මාගේ උකුලට විත් එයා හොඳට පට්ටල වී නිදාගනි. මුලදී බිමින් තිබුවද මාහට ඇයගේ පැමිණීම දැම් බාධාවක් නොවේ. ඒ දැනීමටද සතිමත් විය හැක. පසුව ආනාපානයටද ශරීරයේ ගැටෙන තැන්වලටද ක්ෂණික සහ කෙටි සිතුවිලි වලට සතිමත් වීමි. සිතුවිලි වල එල්ලී ප්‍රපංච නොකරන එන අරමුණු වලට සතිමත් වීමි. පෙරමෙන් නිතර නිතර යන නිදහස් තැනට යාම දැන් අඩු බවද, දැන් වැඩිපුර පර්යංකය ගත කරන්නේ මූල කර්මස්ථානයේ හා පිටතට ක්ෂණිකව දුවන සිතත් සමගය. සුළු වේලාවකට පිට යන සිතට මූල කර්මස්ථානයේ හා සමානව සතිමත් වීමට හැකිවීම ගැන සතුටක් ඇතිවිය. එලාම් එකට පර්යංකය අවසන් කළෙමි. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදීද රැකියා ස්ථානයේදීද පෙරට වඩා පහසුවෙන් සතිමත් වීමට හැකිය. වැඩ කරන විට විවේකයක් ලද සෑම විට කාමරය තුල එහාට මෙහාට සතිමත්ව ඇවිදීමි. නැතිනම් ශරීරයට සිත ගනිමි. එවිට ශරීරයේ පුටුවට ගැටෙන තැන්වලට සතිමත් වූ විට ශරීරයේ අනිකුත් කොටස් නොදැනෙන බවටද සතිමත් වීමි. එවිටම මට ප්‍රපංචයක් වුනි. අවුරුදු දෙකකට පෙර කිමෝතෙරපි වලට මුළු කොණ්ඩුණු විට මට එය ප්‍රශ්නයක් නොවීනි. මට කොණ්ඩේ නැති බව සිහියට එන්නේ ඔළුව අතගෑවුනොත් හෝ කණ්ණාඩියෙන් මාව එය අරමුණු විට පමණි. අරමුණක් නැත්නම් කුමන වේදනාවක්වත් නැති බව නැවත නැවත ප්‍රත්‍යක්ෂ විය. අප සැමට ඔබ වහන්සේ දෙන උපදෙස් මඟ පෙන්වීම් වලට ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා, නිවනම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට මේ සක්මන පරියන්කයේදී නේද කටයුතු විදිහට ඒ වார்த்தාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ක්‍රමවේදේ හොඳයි. දැන් ඔහොම කරගෙන යනකොට ඇත්තටම අර අර වටපිටාවේ ගැවසෙන පූසාගෙන් කමටහනක් ගත්තත් අවුලක් නැහැ. දැන් බලන්න ඒ සතා ඇවිදිනකොට ඔය බලල් පවුලි සත්තු විශේෂයෙන් ඔය ගෙවල් දොරවල් වල ඉන්න පූසෙක් වගේ දැක්කම අපිට පේනවා බොහොම විවේකීව ඇවිදිනවා. එයාගේ පහසුව සහිතව වාඩි වෙලා ඉන්නවා. ඒක තමයි ඒ සත්‍යයේ ස්වභාවය. කවදාවත් පූසෙක් නිකන් අමාරුවෙන් අපහසුවෙන් නිකන් වෙහෙස සහගත ගතියකින් ඇවිදින්නේ නැහෙනි. බොහොම අනුපිළිවෙලට පියවර තබමින් බොහොම විවේකීව සමබරව තමයි මෙයා ගමන් කරන්නේ. ඒ වගේම වාඩි වෙලා ඉඳියත් ඒ ඉන්න ඉරියව්වේ බොහොම විවේකීව ඉන්නවා. ඉතින් ඔය දකින්නත් ආසයි, දකින්නත් ප්‍රසන්නයි. එතකොට ඒ වගේම දෙයක් තමයි අපිත් මේ හුරු කරන්නේ පුරුදු කරන්නේ. මුලදී ආයාස කරත් කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක් ඇත්තටම මේ විවේකීව ඇවිදින්න තමයි උත්සාහය. ඒ වගේම අර අර පූසෙක් වාඩි වෙලා ඉන්නා වගේ බොහොම විවේකීව වාඩි වෙලා ඉන්න තමයි උත්සාහය. ඒක තමයි අන්තිමට ඇවිල්ලා අපි විවේක ස්ථානයකට. මේ සක්මනේ මම විවේක වෙනවා, මේ පරියන්කේ මම විවේක වෙනවා, මේ සුඛියත්තානම් පරිහරාමි කියන්නේ මේ ආත්ම භාවය සුවසේ පරිහරණය කරනවා. අනේ ඒ හැකියාව තමයි අපි දියුණු කරගන්න හදන්නේ. ඇත්තටම ඒක අපි ළඟ අපේ කෝ එකේ, එහෙම නැත්නම් අපේ මූල ස්වභාවය අපි ළඟ තියෙනවා. නමුත් අර ආගන්තුක උපක්ලේශ, එහෙම නැත්නම් අර වැටෙන් වටපිටාවෙන් තියෙන මලකට තට්ටුව නිසා තමයි අපිට ඒක දුරස් වෙලා තියෙන්නේ. එතකොට නැවත නැවත අන්න කාලයක් තිස්සේ උත්සාහ කරනකොට ටික 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 අර ආගන්තුක ස්වභාව අයින් වෙලා තමුන්ගේ ප්‍රകൃතිය ඉස්මතු වෙලා එනවා. ඒ ප්‍රകൃතිය බොහොම විවේකයක් පහසුවක් දනවනවා. ඒක නිසාමද කොහෙදෝ පහුගිය දවසක මම දැක්කා කාගේ හරි ප්‍රකාශයක්. ඒ තැනත්තා කියනවා මේ මිනිස්යාගේ නියම ස්වභාවය, මිනිස්යාගේ නියම ස්වභාවය කියන්නේ මේ සබ්කොන්ෂස් මයින්ඩ් එක, මේ කොන්ෂස් මයින්ඩ් එක නෙමෙයි කියලා අදහසක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඇත්තටම ඔය ආගන්තුක ස්වභාව නෙමෙයි, මේ යටින් දුවන ප්‍රවාහය තමයි නියම ස්වභාවය. ඒක තමයි යථා ස්වභාවය. ඒ වෙනුවට විවිධ දේවල් ඇවිල්ලා උඩින් වහ ගන්නවා. මෙහෙම කරොත් හොඳයි, මෙහෙම කරොත් හරි නෑ, මේ දේ හොඳයි, මේ දේ හරි නෑ කියලා ওই විදියට වහලා ගන්නවා, වහ ගන්නවා. නමුත් ඇත්තටම අනාර පදනමේ ඒ යට අපේ ප්‍රകൃතිය තියෙනවා. ඒක ඔය පූසෙක් දිහා බැලුවාම ඌ ළඟත් තියෙනවා. ඒක අපේ ස්වභාවයට සමාන වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ සතාගේ ස්වභාවයෙන් ඌ ඉන්නවා. ඌ ආයි ඔය පූසෝ කියන જાතිය හීල කරන්නත් බෑනේ. බල්ලෝ තමයි හීල වෙන්නේ. පූසෝ හීල වෙන්නේ නෑ එහෙම. අන්තිමට කියනවා මිනිස්සු බල්ලෝ නම් හීල කරගනිද්දි පූසෝ කියන જાතිය මිනිස්සුන්ව හීල කරගෙන තියෙනවා. කැමති වෙලාවට ඇවිල්ලා ආහාර ගන්නවා. වෙලාවකට ගණන් ගන්නවා. වෙලාවකට ගණන් ගන්නෑ පඩේකට. අනේ මේ ගෙදර වැඩ කළා ගෙදර ආවයි කියලා පූසා ගණන් ගන්නෑනේ. බල්ලා නම් ගිහිල්ලා වටපිටාවේ කැරකිලා වල්ලි ගෙවනලා අනම්මනම් කරලා පිළිගන්නවා. අර සතාගේ එහෙම එකක් නෑ. ඌට ගාණක් නෑ, ඌගේ නැප් එක දාගෙන ඉන්නවා. ඉතින් එන්නේ විදිහට අන්න අර අපි මේ ආගන්තුකව විවිධ දේවල් අරගෙන එක එක්කෙනා පිනවන්න, එක එක්කෙනාට ඕන විදිහට කටයුතු කරන්න, මේ සමාජයට අනුව මෙහෙම මෙහෙම තියෙන්න ඕනේ කියලා ওই විදිහට යම් කිසි තියෙනවනේ විවිධ උනන්දු උත්සාහයවත් මේ විදිහට කොණ්ඩේ තියෙන්න ඕනේ, කොණ්ඩේ තියු නැත්තම් අස්පර්ට්, එහෙම නැත්තම් දත් ටික ඔක්කොම තියෙන්න ඕනේ, දැන් දෙ ඉස්සරහ දතක් එහෙම නැති වුණොත් හෙන්නම අප්සර්ට්. ඉතින් එහෙම හිතෙනවා. එහෙම හිතුණාට මොකද? ඇත්තටම තමුන්ගේ ප්‍රകൃතිය ගත්තොත් ඔය එකක්වත් අදාළ නැහැ. ඔය ඔක්කොම අපි මේ අර වටපිටාවෙන් අල්ලගත්ත දේවල්. වටපිටාවෙන් දරාගත්ත දේවල්. එතකොට පිරිසකට ඉදි ගැවසෙන්න බෑ, පිරිස ඉදිරියට යන්න බෑ, මගේ මේ අඩුපාඩුව තියෙනවා කියලා ඔය විදිහට හිත අපිට දෙස් දෙනවා. නමුත් අර ප්‍රകൃතියට ගිහිල්ලා බැලුවොත් ඔය එකක්වත් අදාළ නැහැ. අන්නේ ප්‍රകൃතිය වැඩි වැඩියෙන් ළඟා කර ගැනීමක්, ලං කර ගැනීමක් තමයි මේ ප්‍රතිපදාවේ බලාපොරොත්තුව. අපි හිතා ඉන්නවා අර ආගන්තුක උපක්ලේශ, එහෙම නැත්නම් අර මලකඩ තට්ටුව තමයි අපේ ප්‍රകൃතිය කියලා. නමුත් මේ දේ පුහුණු කරන්න පුහුණු කරන්න අර ඒ මලකඩ තට්ටුව ටික ටික ගැලවිලා ඒක විනිවිද යනකොට අන තේරෙනවා අපේ නියම ස්වභාවය මොන වගේද කියන දැන හඳුන ගැනීම, ඒකට වැඩි වැඩියෙන් ලංවීම තමයි මේ ප්‍රතිපදාවේ බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා තව තව ওই විදිහට කරගෙන යමු. එතකොට තව තව ওই මලකට තට්ටුව ගැලවිලා යයි කියලා මතක් කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. කමඨාන් වார்த்தාව. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. නිහඬ බව අත්දැකීමෙන් සක්මන ඇරඹේ. නිහඬ බව පසුබිම් කරගත් ඇවිදීමකි. වරක සිදුවන දේ වචන නොකරන නිහඬ අත්දැකීමකි. සක්මනේ වේගේ අඩු වී සක්මන නවති. පරයංක භාවනාව. ආනාපානේ මූලික කමඨහනයි. නිහඬ බව අත්දකිමින් ඇරඹේ. වරින් වර බොඳ වෙන සිතුවිලි කීපේකි. පසුව ඇතිව නැති වෙන යම් යම් නම් නොකරන දෙයට නොයලුණු බවකි. ඒ ස්වභාවයේ වෙනදාට වඩා වැඩි වේලාවක් අත්දකි. එදිනෙදා සතිමත් බව. ශබ්ද සිතුවිලි වෙන් වෙන ලෙස හඳුනාගත් බව වෙනුවට ඒ දෙකම එක ස්වභාවයකින් වරින් වර අත්දකි. සිතුවිල්ලක් හා ශබ්දයක් ලෙස වෙන වෙනම නම් කිරීමට මැලි බවක් නැතිනම් වෙහෙසක් වැනිය. වරක අපැහැදිලි මිශ්‍ර බවකි. අඩුවෙන් කතා කර හුදකලා වීමට ඇති උවමනාවට අවැසි ලෙස කටයුතු කෙරේ. ස්වාමීන් වහන්ස ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන සීක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතකොට ඕකේ යම් කිසි විදියක අර නම් කිරීම, ලේබල් කිරීම පිළිබඳ සටහනක් තියුණා. එතකොට අපි හිතමු මුලින් මේ ප්‍රතිපදාව පටන් ගන්න කෙනෙක්, ආරම්භ කරන කෙනෙක්, එයා ගොඩාක් මේ ලේබලින් නම් කිරීමක්, නාමකරණයක් ප්‍රයෝජනෙට ගන්නවා. සමහරු කෙනෙක් ගොඩක් ආසයි ඒකට. එතකොට ඒ විදිහට කාලයක් තිස්සේ කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙනවා මේ නාමකරණය කියන එක වෙහෙසක්. මේ නාමකරණය කියන එක නිකන් කටුවක්, උලක් වගේ ගතියක් ටික ටික තේරෙන්න ගන්නවා. ඒක මුලින් තේරෙන්නේ නැහැ. මොකද මුලින් ඊට වැඩි කටු ගොඩක ඉන්න නිසා, මුලින් ඊට වැඩි උල් ගොඩක ඉන්න නිසා. නමුත් කාලයක් තිස්සේ කරන කෙනෙක්ට එයාගේ ප්‍රතිපදාව දියුණු වෙනකොට එයාට තේරෙනවා මේ නාමකරණයත් මහා වාතයක්. එහෙම නැත්නම් මේ හුස්මත් මහා වාතයක්. මේ පියවර වලට දැනෙන දැනීමත් කටුවක් විදියට දැනෙන්න පටන් ගන්නවා. ඒකත් වෙහෙසයි. ඒකට හිත නංවන එකත් වෙහෙසයි කියලා ඔන්නඔහොම යම්කිසි පරිවර්තනයක් සිද්ධ වෙනවා. එතකොට මේ පරිවර්තනය වුණාම කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් කලින් නාමකරණය තියුණා, දැන් නාමකරණේ නැහැ. කලින් ලේබලින් තියුණා, දැන් ලේබලින් නැහැ. දැන් එතකොට වැඩේ වෙන්නේ නැද්ද කියලා. ඇත්තටම ඔය නියම පරිවර්තනයේදී වෙන්නේ මොකද්ද? කලින් නිකන් සිල්ලර බිස්නස්, සන්න 100යි, සීනි 100යි, පරිප්පු 250යි, ඔහොමම කිර කිර ඉඳියට මොකද? දැන් යන්නේ තොග බිස්නස්. එතකොට සිල්ලර බිස්නස් යනකොට වගේ නෙමෙයි, තොග බිස්නස් යනකොට එහෙම නිකන් අර විදියට එකෙන් එක නාමකරණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට තේරෙනවා මොනවද ආවා ගියා. ඒකෙන් ගැටලුවක් නැහැ. ඒ කිසි දෙයක් මට කටුවක් වුණේ නැහැ කියලා ඔන්න ඔය විදියට දැක ගන්න පුළුවන්. එතකොට ඒක හොඳ ප්‍රගතියක්, හොඳ විපරිණාමයක් මේ ප්‍රතිපදාවේ කියලා අපිට කියන්න පුළුවන්. ඒක ඉතින් ස්වභාවිකව වෙන්න ඕනේ. ඒක අපිට කෘතිමව කරන්නත් බෑ. ඒ වෙනුවට ස්වභාවිකව ඒ දේ සිද්ධ වෙනවා. කලින් සිල්ලර බිස්නස් ගියාට මොකද දැන් තොග බිස්නස්. කලින් නිකන් ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරාට මොකද එක එක්කෙනාට ලොකු අවධානයක් දීලා දැන් කරන්නේ අර මොකද ගෲප් ක්ලාසස්. 100ක් 200ක් ඉන්නවා. එතකොට අන පණිවිඩේ වෙනස් විදිහකට තමයි යන්නේ. අන්නේ වෙනස තමයි ඔය කියන්නේ. ඒ වෙනස හොඳ දෙයක් විදියට සලකන්න ඕනි. ගොඩ දෙනෙක් ඔකට සාප කරනවා. ඒගොල්ලෝ කියනවා බෑ බෑ මෙහෙම වෙන්න බෑ, මේ විදියට මැලි වෙන්න බෑ, මේක වෙහෙසක් විදියට දැනෙන්න බෑ කියලා. මගේ භාවනාව වැරදිලා මේ හුස්ම වෙහෙසක් විදියට දැනෙන්න බෑ, හුස්ම බලන්න මැලි වෙන්න බෑ කියලා. ඊළඟ මේ පියවර වෙහෙසක් විදියට දැනෙන්න බෑ, පියවර බලන්න මැලි වෙන්න බෑ කියලා ඔන්න ඔය විදියට වෙහෙසක් හදා ගන්නවා. නමුත් ඇත්තටම වෙන්නේ අර කාලයක් තිස්සේ කරන කෙනෙක්ගේ වෙන පරිවර්තනයක් මේක. එයාට ඉබේම තේරෙනවා අර හුස්ම කියන්නේ කටුවක්. මේ විදිහට පියවර කියන්නේ කටුවක්. ඒකට හිත නැංවීමත් ඒ තුලත් වෙහෙසක් තියෙනවා. මම මේ කියන්නේ ආදුනිකයෙක්ට එන වෙහෙස නෙමෙයි. මේ වෙනුවට කාලයක් තිස්සේ හොඳට හුස්ම බැලුවා. නමුත් බලන්න බලන්න දවසක ටිකෙන් ටික තේරෙන ගන්නවා මේ හුස්ම තියුණාට මොකද ඒකට ලොකු අවධානයක් යන්නේ නැහැ මේ හිතේ. ගියොත් ඒක නිකන් වෙහෙසක්. අමාරුවෙන් නංවන්න පුළුවන්. නමුත් වෙහෙසක්. ඊළඟට පියවර තිබුණාට මොකද පියවර වලට ලොකු අවධානයක් යන්නේ නැහැ. නංවන්න පුළුවන් අවධානය. ඒක වෙහෙසක්. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් ටික ටික මොදු වෙලා එනවා. ඒක හොඳ සලකුණක්. ඒක ප්‍රතිපදාවේ පරිණත භාවයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒකට තව තව අනුග්‍රහ කරමින් ඉදිරියට යන් කියලා තමයි මට කියන්න හිතේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා මට
තියෙනවා. එහෙමයි. මේක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අවසරයි ඉදිරිපත් කිරීමට. පරිලංක භාවනාව. මූල කර්මස්ථානය ආනාපාන සතිය. කාලය විනාඩි 45යි. මම දැන් මෙතන යනුවෙන් කයට සිත යොමු කරමින් පරිලංක භාවනාව පටන් ගතිමි. සිත කය වෙතම අරමුණු වේ. සිත කයේම පිහිටයි. ආනාපානය කය තුළම අරමුණු වේ. ආනාපානය වැඩිපුරම දැනෙන තැනක් ප්‍රකට නොවුවත් ආනාපානය වායු ධාරාවක් ලෙස ඉහළ පහළ යන ආකාරයට දැනේ. සුළු වේලාවකින්ම සිතුවිලිත් ගලාගෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ සිතුවිලි කතා කරන ස්වභාවයක් ළඟදී සිට නිරීක්ෂණය වේ. නමුත් ආනාපානයද නොකැඩී දිගටම නිරීක්ෂණය වේ. ආනාපානයේ සිට එන සිතුවිලි වලට සතිමත් වූවොත් ඒවා පළමුව මතුවෙන්නේ චිත්ත රූප හෝ සංඥා වශයෙනි. මෙය මුලින්ම අල්ලා ගැනීමට හැකි අවස්ථාවන්හිදී මූල කර්මස්ථානයේ අභිභවා ප්‍රපංච කිරීමට සිතම කරන උත්සාහය නිරීක්ෂණය කළෙමි. සංඥාව ප්‍රපංචයක් වේ. ඉන්පසු දිගටම අලුත් අලුත් සිතුවිලි සංස්කාර වශයෙන් කතා හදයි. නමුත් මෙය මූල කර්මස්ථානයේ සිට නිරීක්ෂණය කළ හැක. සමහර අවස්ථාවලදී ඒවාට හසු වේ. නැවතත් මූල කර්මස්ථානයට සිත යොමු කරගනි. සිරුර ඇත්තේ දැනීම වශයෙන් හැඩරුවක් හඳුනා ගැනීමට නොහැක. තද ගතියක් සහ තේජෝ ගතියක් පමණක් හුස්ම හරහා වැඩිපුර දැනේ. හුස්මත් දැනීම වශයෙන් පමණක් දැනේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස්පත් කාරුණිකව පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.
හොඳයි. එතකොට මේ වார்த்தාව අහනකොට හිතෙන්නේ යම්කිසි විදියක අර භාවනාව යම්කිසි ආකාරයක වපසරිය වැඩි වෙන ගතියක් ටික ටික දකින්න පුළුවන්. කලින් හුස්මේ ප්‍රවීණ භාවයක්, හුස්ම කෙරෙහි සිහිය පැවැත්වීම පිළිබඳ ප්‍රවීණ භාවයක් ළඟා කරගත්ත කෙනා දැන් ටික ටික අන්න වටපිටාවට පැතිරෙනවා ඉතිරෙනවා වගේ ටික ටික මේ යන ක්‍රියාවලිය පිළිබඳම දක්ෂ භාවයක් මතුවෙලා එනවා. ඉතින් ඒක හොඳ දෙයක්. එතකොට ඒකෙදි වරදින්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඒකට අධෛර්යමත් වෙලා හරියන්නේ නැහෙනි. මොකද දවසෙන් දෙකින් ওই ශිල්පේ ලං කරගන්න බෑ. වරදිනවා, අඩුපාඩු වෙනවා. ඒ විදිහට ටික ටික උත්සාහයෙන් උනන්දුවෙන් කරනකොට තමයි ඒ ශක්තිය හැකියාව දියුණු වෙන්නේ. ඉතින් ඒක නිසා එකපාරට දවසෙන් දෙකෙන් ওই ශිල්පේ ගන්න බෑ. නමුත් ඔයක ළඟා කරගත යුතු ශිල්පයක්. ඉතින් ඒ සඳහා තමයි කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ පරීක්ෂාවක් සඳහා තමයි කාලය ඇවිල්ලා තියෙන්නේ. සමහර විට ප්‍රපංච වෙනවා. නමුත් ඒ ප්‍රපංච වෙන එකිනුත් ඉගෙන ගන්නවා. මේ විදියට ගියොත් මෙහෙම වෙනවා කියලා ඕක කාලයක් තිස්සේ කරන්. ඔය හිතිලි වලට ඔච්චරම බිය වෙන්න ඕනේ නැහැ. ප්‍රපංච වුණාට බිය වෙන්න ඕනේ නැහැ. අපි එහෙම නිකන් මේ දවසෙන් දෙකෙන් මේක තීරණය වෙන්නේ නැහනේ. ඒ වෙනුවට ටිකක් කාලයට ඉඩ දෙන්න. කාලයට දෙන්න නිකන් මේක නිකන් ටෙස්ට් මැච් එකක් නේ ගහන්නේ අපි. ලෑලා දාගෙන ඉන්න ඕනේ. 4-6 ඒවා ගහන්න ගියොත් අන්න ටෙස්ට් මැච් එකක් ගහන්න හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකින්ද පොඩක් ලෑලා දාගෙන ඉන්නවා. එතකොට ඉස්සෙල්ලා නිකන් මේ එන බෝලෙත් පේන්නේ නිකන් ලෙදර් බෝලෙ ටී බෝලයක් වගේ සයිස් එකකට තමයි පේන්නේ පිටියට ගියපු අලුත. නමුත් නැවත ලෑල්ලා දාගෙන කොහොම හරි විකට් එක රැකගෙන ඉඳියොත් අන්න ටික වෙලාවක් යනකොට පිච් එකේ ස්වභාවයේ අන්න පේන ගන්නවා. ඒ වටපිටාවට හුරු වෙනවා. ඊට පස්සේ අර ලෙදර් බෝලේ ෆුට් බෝලයක් ගන්නට පේන්නත් ගන්නවා. ඉතින් එහෙම තමයි මේ ක්‍රීඩාව දක්ෂ භාවයක් වර්ධනය කරගන්න පුළුවන්. ඒක දවස්සක දෙකක තුනක හතරක පහක මැච් එකක් ගහන්න පුළුවන්. ඉතින් ඒ ශක්තිය තමයි ඔය කියන්නේ. ඒ සඳහා හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔය යන විදිය හොඳයි. ඒවට තව තව පරීක්ෂාව සඳහා ඉඩක් ගනිමින් කරගෙන යන්න.
එවන් සරණයි ස්වාමීන් වහන්ස. ලිඛිත ප්‍රශ්න අපිට තියෙන්නේ ප්‍රමණයි අද දවසට. එහෙමනම් මම ආරාධනා කරන සභාවට කාට හරි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න ඕන වාචිකව දැන් අත උසලා මේ වේලාව රැගෙන උන්වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. තමයි වාචික ප්‍රශ්න නැති භාවයක් තමයි පෙනියන්නේ. එහෙමනම් අද දින අපගේ කමටහන් වාර්තාවලට පිළිතුරු ලබා දෙමින් අපහට මඟ පෙන්වූ ධම්මකුසල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන අතර සියලු දෙනාට මේ උතුම් නිර්වාණය අවබෝධ උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමල මේ සියලුම පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා කියන අරමුණ ඇතුව අපේ දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද නැවත වතාවක් මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආපායිකෝ නේරයිකෝ කප්පට්ටෝ සංඝ භේදකෝ වග්ගාරාමෝ අධම්මට්ටෝ යෝගක්ඛේමා පදේසති. සංඝං සමග්ගං බෙත්වාන කපං නිරයම්පි පච්චතිති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. එතකොට බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන එක දුර්ලභ අවස්ථාවක් කියලා අපි අහලා තියෙනවා. ඒ විදිහේ දුර්ලභ බුදු කෙනෙක්ගේ පහළවීමක් එක්ක අන්න මොකද වෙන්නේ ධර්මය ඒ වගේම සංඝයා මේ ලෝකේ පහළ වෙනවා. දැන් අපි කාලයකට කලින් ඒ සාකච්ඡා කරපු ඒ සූත්‍ර දේශනාවේදී මතක ඇති සම්බන්ධ වෙච්ච කෙනෙක්ට අන්න ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පහළ වුණේ ඊට පස්සේ අර විදියට ධර්මයේ දේශනා කරා ඊළඟට ඒ වගේම සංඝයා ඇති වුණා කියලා ඔන්න ඒ විදියට ඒ පියවරෙන් පියවර කොටස් වශයෙන් අපි කාලයක් තිස්සේ අරගෙන කතා බහ කරා. එතකොට ඒ වගේ මේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ විදිහ බුදු කෙනෙක්ගේ පහළවීමක් හරි උතුම් දෙයක් මේ ලෝකෙට. එතකොට ඒ බුදු කෙනෙක්ගේ පහළවීමත් එක්ක ඔන්න ධර්මයේ පහළවීමක් ඊළඟට සංඝයාගේ පහළවීමක් මේ විදිහට සිද්ධ වෙනවා. එතකොට එක්තරා විදියක මේ ලෝකවාසී සත්‍යයන්ට යම් කිසි විදියක ඉඩකඩක් ආලෝකයක් මේ ලෝකේ පහළ වුණා ඒ වගේ අවස්ථාවක් ඇති වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ඉඩකඩක් මේ විදිහේ ආලෝකයක් පහළ වෙනකොට අර විදිහේ සැනසීමක් විවේකයක් හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් පහළ වෙනකොට අන්න යම් කිසි ආකාරයක තව විදියකට අනතුරකුත් පහළ වෙනවා. මොකද හේතුව අන්න මේ උතුම් ආර්යයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙනවා. මේ විදිහේ ධර්මයක් ඊළඟට සංඝරත්නයක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ පහළ වීමත් එක්ක අන්න ඒ තුලින් යම්කිසි අනතුරකුත් ගැලපිලා එනවා. මොකද්ද මේ අනතුර? අන්න වෙන බුද්ධෝත්පාද කාලයක් නැති අවධියක කරගන්න බැරි තරම් පාපකර්ම කරගන්න පුළුවන් ඉඩකඩකුත් ස්වභාවිකුත් මේ ලෝකේ පහළ වෙලා එනවා. එහෙම දෙයකුත් ඇති වෙනවා. මොකද අන්න බුදු කෙනෙක් නැති ලෝකෙක ඒ යම් යම් ආනන්තරීය පාපකර්ම විදියට අපි අඳුන්නන ඒ පාපකර්ම කරන්න හැකියාවක් නැහැ. මේ විදියට රහතන් වහන්සේලා නැති ලෝකෙක ඒ විදිහේ දේවල් කරන්න හැකියාවක් නැහැ. ඊළඟට අර විදියට සංඝයා ධර්මය නැති ලෝකෙක ඒ විදිහේ පාපකර්ම කරන්න හැකියාවක් නැහැ. එතකොට අර බොහෝ දෙනෙට ඉඩකඩක් අවස්ථාවක් පහළ වෙනවා වගේම දැඩි අනතුරකුත් එක පැත්තකින් පහළ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ වගේ ආර්ය උපවාදයක් සඳහා සංඝ බෙහෙද වගේ පාපකර්ම සඳහා ඉඩකඩකුත් මේ ලෝකේ පහළ වෙනවා. ඉතින් ඒක තමයි ලෝකේ ධර්මතාවය. යම් කිසි හොඳ දෙයක් වගේම නරක දෙයක්ත් කරගන්න බැරි නෑ. එකම ඉඩකඩේ එකම ඉඩකඩේ තමයි අවස්ථාව උදා වෙලා එන්නේ. දැන් අපි අහලා තියෙනවා සමහර වෙලාවට ඔය මොකද්ද බුද්ධෝත්පාද කාලයක් නැති කාලෙක මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙනවා කියලා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉතින් මියුට් නේ. එතකොට ධර්මයේ දේශනා කිරීමක් එහෙම මුකුත් නැහැ. නිකන් දැක්කහම පේනවා මේ පැවිදි ස්වභාවයක් සහිත කෙනෙක් අන්න උදේට පිණ්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ පිණ්ඩපාතේ කරගෙන හවසට නැවතත් කැලේකට ගහක් යටකට ගුහාවකට යනවා. මේ විදිහේ ශ්‍රමණේක් මේ ප්‍රදේශේ වැඩ ඉන්නවා කියන වගේ සරල හැඟීමක් තමයි මේ මිනිස්සුන්ට පහළ වෙලා ඉන්නේ. ඉතින් ওই විදිහට ස්වභාවයක් ඔන්න ඒ ලෝකේ පහළ වෙනවා. බුදු කෙනෙක් නැති ලෝකයක. එතකොට මේ වගේ කෙනෙක් දැක්කහම මේ වගේ නිහඬ තවුසෙක් තපසෙක් එහෙම නැත්නම් මේ විදිහට නිහඬ භික්ෂුවක් දැක්කහම එතකොට ඒ කෙනාට යම් කිසි ආකාරයක නිග්‍රහයක් වගේ දෙයක් කරන්න බැරි කමකුත් නැහැ. ඒ විදිහට නිග්‍රහ කරන්නත් කෙනෙක්ට හිතෙන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ වගේ නිග්‍රහයක් කරාම මොකද වෙන්නේ? අන්න අමුතුම විදිහේ නොදන්නා අනතුරක් තමුන්ට ලං කරගත්තා වෙනවා. එහෙම නැත්නම් මොකද්ද පඳුරු වගේක් ඝන කැලාවක් නැත්නම් කටු පඳුරු වගේක් ගිනි තියෙනවා. ගිනි තියලා බලනකොට ඇතුලේ අන්න මේ යම් කිසි තවුසෙක් වගේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. එතකොට මේ පිරිස මුලින් ගිනි තියන අදහසින් නෙමෙයි මේක සිද්ධ කරන්නේ. නමුත් අන්න පස්සේ බලනවා අප්පා මේ තව මහණෙක් ඉන්නවා මේක ඇතුලේ. දැන් අපිට මේක අහු වුණොත් මාර වැඩේ වෙන්නේ කියලා. ඒක ඔක්කොම ටික ගිනි තියලා දාන්න ඕනේ අලු අලු ඉතුරු වෙන්නේ නැති වෙන්නේ කියලා. ඔන්න තව ටිකක් ගින්දර දාලා අන්න ගිනි තියනවා. ඉතින් මොකද වෙන්නේ? අන්න පසේ බුදුරජාණන් වහන්සේට නමකුත් උනේ නෑලු. හැබැයි කර්මය ඉතුරු වුණා. ඒ විදිහ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහ අනතුරක් මේ ලෝකේ නැත්තෙම නෑ. විශේෂයෙන් මේ වගේ ආර්යයන් වහන්සේලා බුදු කෙනෙක් ධර්මය සංඝ රත්නේ තියෙන කාලෙක ඒ අනතුර වැඩි වැඩියෙන් තියෙනවා. ඉතින් එක පැත්තකින් ලොකු ඉඩකඩක් මතුවෙද්දී අනිත් පැත්තකින් අනතුරකුත් මතුවෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ විදිහේ ඉඩකඩක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ අනතුරු සහගත ස්වභාවයක් ගැන තමයි භාග්‍යතුන් වහන්සේ මේ අද දවසට ඇවිල්ලා තියෙන සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්න ඉදිරිපත් කරන්නේ. මොකද්ද ඒ කතාබහ කියලා ගත්තොත් මෙන්න මේ විදිහ දෙයක් සඳහන් කරනවා. මේ විදිහ දෙයක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. යම් ධර්මයක් මේ ලොව උපදීද එය බොහෝ දෙනාට අවැඩ පිනිස දුක පිනිස අනර්ථය පිනිස දෙවි මිනිසුන්ට අහිත පිනිස උපදිනව. කවර ධර්මයක්ද ඒ කියලා අහලා කියනවා මහණෙනි ඒ සංඝ භේදය. යම් ධර්මයක් මේ ලෝකෙ උපදුනාද එය මේ බොහෝ දෙනාට අවැඩ පිනිස දුක පිනිස අනර්ථය පිනිස මේ දෙවි මිනිසුන්ට අහිතක් පිනිස උපදිනවා. මොකක්ද ඒ ධර්මය? මේ සංඝයාගේ බෙහෙදවීමක්. අන්න ඒක යම්කිසි බොහෝ දෙනාට දුක පිනිස අවැඩ පිනිස අනර්ථය පිනිස හේතු වෙන ධර්මයක් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා මේ සංඝ භේදයේ හේතු කොටගෙන ඔවුනොවුන් වාද විවාද කරගන්නවා. ඔවුනොවුන් අතර තර්ජන ඇති කරගන්නවා. ඔවුනොවුන් බැහැර කිරීමක් සිද්ධ කරනවා. ඔවුනොවුන් අතර මේ විදිහට ගර ගැරහීමක් ඇති වෙනවා කියලා ඔන්න ඔය විදිහට මේ සංඝයා අතර මේ විදිහේ වාද විවාද ගැරහීම් තර්ජනයෝ බැහැර කිරීම් ඇති වෙනවා. මොකක් නිසාද? මේ සංඝ ભેදය නිසා. ඊළඟට කියනවා ඒ නිමිති කොට නොපැහැදුණු පිරිස් මේ ශාසනේ පැහැදෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අන්න මේ සංඝයාගේ චර්යාව ස්වභාවය දැක්කහම නොපැහැදුණු කෙනෙක්ට පැහැදෙන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම පැහැදුණු කෙනෙක් ඉන්නවද? එයත් මේ පැහැදීම දුරු කරගන්න නොපැහැදෙන්න ඒක හේතු වෙන්න පුළුවන් කියලා ඔන්න ඔය විදිහට මේ සංඝ බෙහෙදය සිද්ධ වුණොත් ඒක සිදුවෙන ඒකේ සිදුවෙන අනර්ථය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කළා ඊට පස්සේ මෙන්න මේ විදිහේ ගාථාවකින් මේ අර්ථය තව ටිකක් පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. මොකද කියන්නේ ආපායිකෝ නේරයිකෝ කප්පට්ටෝ සංඝ බෙහෙදකෝ වග්ගාරාමෝ අධම්මට්ටෝ යෝගක්ඛේමා පදේසති සංඝං සමග්ගානං බෙත්වාන කප්පං නිරයම්පි පච්චතිති. ඔන්න ඔය විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ පාලි පද ඔක්කොම නිකන් මේ නාම පද විදිහට තමයි යෙදිලා තියෙන්නේ. කාට අදාළවද මේ සංඝ බෙහෙදකෝ, මේ සංඝ බෙහෙද කරන්නා කියන තැනැත්තාට අදාළ නාම පද විදිහට තමයි යොදන්නේ. කොහොමද යොදනවා? පළවෙනියට ආපායිකෝ, මේ අපායට යන තැනැත්තා. නේරයිකෝ, නිරයට යන තැනැත්තා. කප්පට්ටෝ, කල්පයක් පැසෙන්නා. සංඝ බෙහෙදකෝ, මේ සංඝ බෙහෙදේ කරන තැනැත්තා. වග්ගාරාමෝ, බෙහෙදයේ ඇලුණු තැනැත්තා. අධම්මට්ටෝ, අධර්මයේ පිහිටි තැනැත්තා. යෝගක්ඛේමා පදේසති, අන්න මේ මේ ස්වභාවය ඇති මේ තැනැත්තා නිර්වාණයේ පිරිහෙනවා. ඔන්න විදිහට තමයි විශේෂණ පද විදිහට නෙමෙයි නාම පද විදිහට මේකින් එක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් එක එක පදයකිනුත් හඳුන්වන්නේ මේ තැනැත්තම තමයි. මොකද්ද මේ කියන්නේ? අන්න මේ ආපායට යන්නා, නිරයට යන්නා, කල්පයක් පැසෙන්නා, සංඝ බෙහෙද කරන්නා, මේ විදිහට බෙහෙදේ ඇලුණු තැනැත්තා, අධර්මයේ පිහිටි තැනැත්තා කිය කිය ඔන්න විදිහට එයාටම විවිධ යෙදෙන වචන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ එහෙම කියලා කියනවා මෙයා මේ නිර්වාණේ නිවීමේ පිරිහෙනවා. මේ සංඝං සමග්ගං බෙත්වාන කප්පං නිරයම්පි පච්චති. මේ විදිහට සංඝයාගේ සාමග්ගිය භින්න කොට බෙහෙද කොට කල්පයක් නිරේ පැහෙනවා. ඔන්න විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් මේ කියන දේ ප්‍රකාශ කරන්නේ. එතකොට යම් කිසි විදියක ඔය සංඝ බෙහෙදය කියන දේ සිද්ධ කරන්න, එහෙම නැත්නම් ඒ පාප කර්මය කරගන්න හැකි වෙන්නේ හොඳට මේ ශාසනයේ බැසගත් කෙනිට තමයි. එහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔය අපි අහලා තිනවනේ දේවදත් හාමුදුරුවෝ ගැන. ඒ ස්වාමීන් වහන්සේත් කාලයක් තිස්සේ මේ ශාසනය හොඳට බැසගෙන පැවිදිකම් කරපු කෙනෙක්. අර විදියට අර අනුරුද්ධ ආනන්ද වගේ කුමාරවරු එක්ක ඇවිල්ලා පැවිද්දට ඇතුළත් වුණු කෙනෙක්. එතකොට අවුරුදු 30ක් පමණ හොඳට පැවිදගම් කරගෙන ඉඳියා කියලා තමයි තියෙන්නේ අදහස. එතකොට එච්චර කාලයක් හොඳට මේ ශාසනයේ වැඩ කටයුතු කරපු කෙනෙක්. ඉතින් එහෙම කරපු කෙනෙක් තමයි අන්න අර සංඝ බෙහෙද පාප කර්මයක්කට අහු වුණේ. ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණේ. එතකොට මෙන්න මේ වගේ පාප කර්මයක් විශේෂයෙන් සිද්ධ වෙන්නේ හොඳටම වැඩේට බැසගත්ත කට්ටියට තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැතුව බාහිරෙන් ඇවිල්ලා කරන්න බෑ. එතකොට එහෙම පැතිකඩකුත් තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේට බැස්ස මිනිස්සුන්ගෙන්ම තමයි ගොඩක් වෙලාවට අඩුපාඩු සිද්ධ වෙන්නේ. අන්න ඒක අමුතුම කතන්දරයක්. එතකොට ගොඩ ඉඳලා වතුරට පයින්නේ නැතුව ඉන්නකොට ගොඩාක් වෙලාවට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩකුත් නැහැ හැබැයි. ප්‍රශ්නෙකුත් නැහැ, වැඩකුත් නැහැ. ඒ දෙපැත්තම තියෙනවා. අන්න වැඩේට බැස්සනේ වරදින්න තියෙන ඉඩ බොහොමයි, අනතුරු බොහොමයි. වතුරට පැන්නානේ ගිලෙන්න තියෙන ඉඩ කඩ අධිකයි. නමුත් ඒ පැනීම වටින දෙයක්නේ. එහෙම නැත්තම් කවදාවත් මේ පරීක්ෂණය සඳහා යෙදෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ශාසනයට බැසගත් කෙනෙක්ට තමයි මේ වගේ පාප කර්මයකට හවුලෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු පැවිද්දෙක් විදිහට මේ වටපිටාවේ සංඝය අතර නිතරම මේ වැඩ කටයුතු කරමින් ගැවසෙනකොට අන්න වචනයක් වුණත් වරදින්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. වටපිටාවේ ඉන්නෙම පැවිද්දෝ කාඩ බැනත් බනින්නේ පැවිද්දෙට. ඔන්න විදිහේ ප්‍රශ්න කන්දරාවක් මතුවෙලා එනවා. නමුත් අන්න ඒක ගත යුතු අනතුරක්. එහෙම නැත්නම් ගොඩ ඉඳලා කොච්චර උපදෙස් දුන්නත් සැලසුම් ගැහුවත් වැඩක් නැහැනේ. ඒවා නිකන් කතන්දර. දැන් ඊයේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ පිටරට තැනැත්තෙක් එයා මේ ධර්මය යම්කිසි විදියක අධ්‍යයනය කරපු කෙනෙක්. නමුත් අන්න මේක ප්‍රායෝගිකව යෙදිලා නැහැ. එතකොට ඒ මහත්තයා, ඒ සුදු මහත්තයා එයා කියනවා මොකද්ද මේ මම මේ තේරුම් ගත්තා, මම දැන් ඇවිල්ලා සතියක් විතර වෙන්නේ. මට තේරෙනවා ස්වාමීන් වහන්ස මේ 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 පොතේ කියනවා වගේ නෙමෙයි මේක කරන්න ගියාම. පොතේ කියනකොට නම් අපි ලස්සන්ට වාඩි වෙලා පිළිවෙලට පොත අරගෙන පැය ගාණක් තිස්සේ මේවා කියනවලු. දැන් හාමුදුරනේ කරන්න ගියාම එහෙම නෙමෙයි නේ, කරන්න ගියාම මගේ මේ කොන්දත් හොඳටම රිදෙනවා, මට මේ කෙලින් වාඩි වෙලා ඉන්නත් බෑ. මම මේ මේ කො මේ මේ දවස් හතියට මට මෙච්චර අමාරුයි කියලා කියනවා. දැන් අර ඉස්සෙල්ලා බොහොම මෝල් ගහක් ගිල්ලා වගේ බොහොම පිළිවෙලට ආසනයක වාඩි වෙලා මේ ධර්මය පොතේ මේවා කියෙව්ව මම, මේ සතිපට්ඨාන සූත්‍රයේ පොතේ කියෙව්ව මම, දැන් සතිපට්ඨානෙ කරන්න ගියාම මට කෙලින් වාඩි වෙලා ඉන්න බෑ. කොන්ද පලාතක් රිදෙනවා, කෙලින් ඉන්නව බෑ, වාඩි වෙලා ඉන්නත් බෑ, නිදියගෙන ඉන්නත් බෑ, ඇවිදින්නත් බෑ. මේ විදිහට මහා වෙහෙසක් විපතක් මට ඇවිල්ලා තියෙනවා වගේ මට දැනෙනවා. මෙන්න මේක පොතේ කියවනවා වගේ නෙමෙයි කරන්න ගියාම කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒකම තමයි වැඩේ. අන්න මේ විදිහේ වැඩකට බැසගත්තාම තමයි ඒ අමාරු අපහසුකම් ඔක්කොම මතුවෙලා ඉන්නේ. ඉතින් ඒ කෙනෙක් හිතනවා බැස නොගැනීම යහපත් කියලා. මේ විදිහ අනතුරක් තියෙනවා නම් ඉතින් එයාට ඉතින් එහෙම ඉඩකඩකුත් නැහැනේ. හැමදාම අර පොතේ කියෝ කියෝ ඉන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රේ. නමුත් කළා බැලුවාම තේරෙනවා පොතේ කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම. ඉතින් එන්නේ අනතුර ගන්න ඕනේ. ඒ අනතුර ගන්නේ නැතුව වැඩකුත් නැහැ. ඒ අනතුර ගන්න නැතුව මේ ශාසනයේ නියම ඵල නෙලා ගන්නත් බෑ. හැබැයි ඉතින් මේ අනතුර ගත්තහම ඒකෙන් විපත් මතුවලා එන්න පුළුවන්. එක විපතක් තමයි මේක, මේ සංඝ බෙහෙදේ වගේ මහා පාප කර්මයක් වුණත් කරගන්න බැරි නෑ. අමාරු නෑ. මේ ශාසනයට බැසගත් කෙනෙක්ට, මේ විදියට පැවිදිදම් පුරපු කෙනෙක්ට, අර විදියට වටපිටාවේ කට්ටියට එක එක ඒවා කියලා දොස් කියලා පාප කර්ම කරගන්නත් බැරි කමක් නෑ. නොදැනීම ඉන්නේ සංඝයා වහන්සේලා, නොදැනීම ඉන්නේ භාවනා කරන කට්ටිය, ගැවසෙන්නේම මේ බුදුන් ධර්මය සංඝයා තියෙන තැන්වල. ඉතින් එතකොට ඒ විදිහේ පාප කර්මයක් කරගන්න අමාරු නෑ. අර අර මොකද්ද අර අතීත කතාවක් තියෙන්නේ, විහාර මළුවක් අතුගානවා. අතුගාගෙන යනකොට ඔන්න මේ කෙල තලියක් කෙල තැම්බක් ගහලා තියෙනවා කවුරු හරි විහාර මළුවේ. එතකොට මේ අතුගාගෙන යන උපාසිකාව මේ තැනැත්ති කියනවා අයියෝ මොන වේසියක්ද මේ මෙතන කෙල ගහලා තියෙන්නේ කියලා. ඉතින් ඒ කිව්ව වචනේ බලනකොට කෙල ගහලා තියෙන්නේ මෙහෙණින් වහන්සේ නමක්. ඒ මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණියක්. ඉතින් මොකද වෙන්නේ, අන්න ඉපදෙන ඉපදෙන නිරේ පැසිලා ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා අන්න ගණිකාවක් වේසියක් වෙලා උප්පත්තිය ලබනවා. ඉතින් අන්න ඒ විදිහේ අනතුරක් මේ තුල නැතුව නෙමෙයි. නමුත් ඒක අපිට අධෛර්යමත් වෙන්න යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සිහි කල්පනාව පෙරටුකොට සිහිය ඉදිරියෙන් තියාගෙන වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම කරගෙන යනකොට යනකොට අන්න අඩුපාඩුවක් වුණත් ඒ දේ හදාගන්න ක්‍රමවේද අපිට හොයාගන්න බැරි නෑ. එතකොට මෙන්න මේ විදිහේ භයානක පාප කර්මයක් විදිහට වෙන්නන මේ සංඝ බෙහෙදේ වුණත් අන්න මොකද වෙන්නේ, ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මේ ශාසනය හොඳටම බැසගත් කෙනෙක්ට. දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් සිද්ධ කරගත්තා. ඊළඟ අද කාලේ වුණත් එහෙම දෙයක් කරගන්න බැරි කමක් නැහැ. එතකොට ওই සංඝ බෙහෙදය කියන දේ යම් කිසි විදියක පාප කර්මය කෙසේ වෙතත් ඔන්න ඒ විනය පොතෙත් ওই සංඝ බෙහෙදය පිළිබඳ යම් කිසි අදහසක් සඳහන් වෙනවා. එතකොට එතෙන්දි තියෙන්නේ මේ විදියට ભેද බින්න වෙලා මේ විදියට දෙපැත්තකට බෙදිලා ආරවුලක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන මේ සංඝයා වහන්සේලා පිරිසක් ඉන්නවා නම් අන්න ඒ පිරිසට යම් කිසි විදිහක අවවාද කිරීමක් වගේ දෙයක් තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. එතකොට මේ අනිත් පිරිස රැස් වෙලා මේ පිරිසට අවවාද කරනවා. අවවාද කරන්නේ මොකක් කියලාද, මේ සංඝයාගේ සාමග්ගිය. දැන් භාග්‍යතුන් වහන්සේ මෙතන තියෙන එකත් මෙතන වචන පාවිච්චි කරන්නේ ඒ වචන සංගං සමග්ගං. මේ සංඝ සාමග්ගිය කියන එක බොහොම වටින දෙයක් කියලා අර භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. කියනවා මේ සංඝ සාමග්ගිය බෙදන්න නැති කරන්න උත්සාහ ගන්න එපා. ඒ විදිහේ දෙයක් ආයසොතුන් වහන්සේලාට බොහොම අවැඩ පිනිස නරක පිනිස පිහිටන්න හේතු වෙන්න පුළුවන් කියලා ඔන්න ඒ විදිහට යම්කිසි අවවාදයක් ලබා දෙනවා. මේ විදිහට උපදේශයක් ලබා දෙනවා කියලා ඔන්න ඒ විදිහට සඳහන් කරනවා. මේ විදිහට කියනවා මේ මේ සංඝයා මේ විදිහට බෙදන්න එපා. මෙදන එක හොඳ නෑ. මේ විදිහට සමගිය නැති වුණොත් ඒක බොහෝ දෙනාට අවැඩ පිනිස පිහිටනවා කියලා ඔන්න විදිහට යම්කිසි අවවාද කිරීමක් විනය පොතේ සඳහන් වෙනවා. වරක් අවවාද කරනවා පිළිගන්නේ නෑ. දෙවරක් අවවාද කරනවා පිළිගන්නේ නෑ. තුන්වරක් අවවාද කරනවා පිළිගන්නේ නෑ. අන්න ඒ වෙලාවේදී තමයි මේ සංඝ බෙහෙදය කියන ආපත්‍යක් ඒ පිරිසට සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ මහා බරපතල පාප කර්මයක් නම් මේකට අදාළ ආපත්‍ය මේ යම් කිසි විදියක ගොඩ ගන්න බැරි විදියෙ ඇවතක් වෙන්නේ නැති කියලා. හරියට නිකම් පරාජිකා මට්ටමේ ඇවතක් වෙන්නේ නැති කියලා මේ ඇවත. නමුත් ඇත්තටම එච්චර බරපතල ඇවතක් නෙමෙයි ඒකට පනවලා තියෙන්නේ. ඒ වෙනුවට පනවලා තියෙන්නේ ওই සංඝාදිශේෂ කියන දෙවනි ආපත්‍ති කොටාසට අයත් වෙන ආපත්‍යය තමයි පනවලා තියෙන්නේ. එතකොට ඒ ආපත්‍ය පිරිසුදු කරගන්න නම් ගිහිල්ලා 20ක් සංඝයා වහන්සේලා 20ක් ඉදිරියේ ප්‍රකාශ කරන මෙන්න මේ විදිහේ වැරදක් මාතින් වුණා. මට සංඝයා මේක පිරිසුදු කරලා දෙනසේක්වා. මේ වර්ධ විදියට දැකලා මම මේක පිරිසුදු කරලා දෙන්න ඉල්ලනවා කියලා අදහස. එතකොට ඒ පිරිස එකතු වෙලා මේ හාමුදුරන්ට අන්න පිරිසුදු භාවය, නිවැරදි භාවය ලබා දෙනවා. එතකොට එක්තරා විදිහක මේ පාප කර්මයේ පැත්තෙන් ගත්තොත් අනන්තීය පාප කර්මයක්. නමුත් අනිත් පැත්තෙන් මේක ඇවතක් විදිහට පනවලා තියෙන මේ සංඝාදිශේෂ කියන ඇවතක් තමයි පනවලා තියෙන්නේ. ඒතකොට මේ ඇවත යම් කිසි වෙහෙසක් අරගන්න වෙන නමුත් අර විදිහේ සංඝයා වහන්සේලා 20ක් ඉදිරියේ ගිහිල්ලා පිරිසුදු කරගන්න පුළුවන් ඇවතක් තමයි මේ ඇවත. එතකොට පේනවද දන්නේ නැහැ මේ හගනින් පිරිසට මේ කොච්චර බරපතල පාප කර්මයක් විදිහට පෙනෙන දෙයක් වුණත් ඒක නිවැරදි කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එතනින් වැඩේ අහවර වෙන්නේ නැහැ. එතනින් මේකෙන් මේක වුණාට පස්සේ ආයුඹ මේ උඹට පිරිසිදු භාවයක් නැහැ කියලා එහෙම පනවලා නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ විදිහේ ඇවතක් මේ විදිහේ දෙයක් මේක මේ පිරිසිදුරිය කියලා පිරිසිදු කරගන්න පුළුවන් නැගිහිටින්න පුළුවන් කියන අදහස ගෙනහැර දක්වනවා. එතකොට එක පැත්තකින් කර්මයේ පැත්තෙන් බලවත් පාප කර්මයක් වුණාට අනිත් පැත්තෙන් ඒක නිවැරදි කරගන්න ක්‍රමෙත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඔය අපි හිතමු ආර්ය උපවාද වගේ පාප කර්මයක් වුණත් අන්න මොකද්ද පාප කර්මය නම් ලොකුයි තමයි. නමුත් පිරිසිදු වෙන්නේ කොහමද? අනේ මේ වැඳලා සමාව අරගෙන අයියෝ මේම දෙයක් මගේ අතින් වුණා වරදක් වුණා වරදක් වුණා නම් මට සමාව වෙන්න කියලා සමාව අරගත්ත පමණින් ඒකේ පිරිසිදු භාවයක් ලං කරගන්න පුළුවනි. කර්මයේ පැත්තෙන් යම් යම් ක්‍රියාවලි තියෙන්න පුළුවන්. නමුත් අනර විදිහේ පාප කර්මයක් වුණා නම් ඒකේ ඒ සමාව අරගෙන පිරිසිදු කරගන්න පුළුවන්. එතකොට අතීතේ වුණත් සිද්ධ වෙච්ච පාප කර්මයක් වුණත් අර විදිහට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයෙන් මම සමාව අයදිනවා. මේ කයින් වචනෙන් හිතෙන් යම් කිසිම වැරද්දක් මගේ අතින් වුණා නම් කියලා අන්නේ වචනේ කියලා ඔය වන්දනා කරනවානේ. සමාවිල්ලනවානේ. අන්නේ එපමණකිනුත් ප්‍රමාණවත්. එතකොට පේනවාද දන්නේ මෙන්න මේ විදිහේ බරපතල පාප කර්ම තියෙනවා. නමුත් ඒවෙන් නැගිහිටින්න, ඒවෙන් පිරිසිදු වෙන්න බොහොම සරල ක්‍රමවේදිකුත් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ දෙපැත්තක් මේ ශාසනය තුල දකින්න පුළුවන්. මොකද හේතුව අනේ අනතුරු ගැළපීලා එන්නේ මේ වැඩේට බැසගත් කට්ටියටම තමයි. බැස්ස කට්ටියටම තමයි. සටනට බැස්ස කට්ටියටම තමයි අනතුරු එන්නේ. ඒතකොට ඒගොල්ලෝ සඳහා යම්කිසි විදියක ඉඩකඩක් පිරිසිදු වීම සඳහා ක්‍රමවේදයක් මඟ පෙන්වීමක් එතකොට අන ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් තම තමුන් මේ සංසාරේ ගත්තොත්, ඔය ඇවිල්ලා තියෙන ගමනේ හැටියට ගත්තොත් හිතන්න එපා අපි නොකරපු පාප කර්මයන් නම් ඇති කියලා. එහෙම එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ආයි මේක හොදලා පිරිසිදු කරන්න පුළුවන් ගුවක් නෙමෙයි මේකේ තියෙන්නේ. එතකොට අනේ හිතුවොත් මේ විදිහේ පාප කර්මයක් කළා මම ආපහු නැවත මට සුගතියක් නැහැ. මෙහෙම පාප කර්මයකුත් මාතින් සිද්ධ වුණා කියලා මේ සංසාරේ ඔయిత වැඩිය දේවල් ඕන තරම් කළා තියෙනවා. ඕන තරන් දෙමවපියෝම ඝාතනය කළ ඇති. ඕන තරං ආරයපවාද සිද්ධ කල් ඇති. ඕන තරන් සංගභේදයක් කරන්න විඩකඩ ලැබි ඇති. ඉති ඔන්න විදිහේ මහා දීර්ග සංසාර ගමනක් මේක. එතවට කෙනෙක් හිතනවනං මේ අයි නොකරපු වැරද්දා කළුතෙන් කොරන්න තියෙනවා කියලා එහෙම එකක් නෑ. මීට වැඩිය අපිරිසිදු භාවයකට යන්න ඉඩක් තියෙනවා කිය හිතනවා නම් එහෙම එකක් නෑ. යන්න පුළුවන් හැම තැනටම ගිහිල්ලා තමයි ඔය තියෙන්නේ. කොරන්න පුළුවන් හැම පාප කර්මයක්ම කොරලා තමයි තියෙන්නේ. ආයෙ අලුතෙන් හිතන්න කියලා පරීක්ෂණයක්වත් නැති තරම් එපමණකට දිග ගමනක් මේක. එපමණකට අඳුරු ගමනක් මේක. එපමණකට කුණු කන්දල් සහිත ගමනක් මේක. ඒක නිසා අන්න ඒ සංවේගය අපි තුල ඇති කරගත්තොත් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මෙච්චර මේ පාප කර්ම කරපු මේ සංසාරෙක මේවා මොනවද? මේවා මොනවද? ආ මෙතනින් පිරිසිදු වෙලා මම මගේ නිවන නැත්තම් මේ මේ විදිහට මේ යෝගක්ඛේමෝ කියලා මෙතන තියෙන මේ නිර්වාණය පිරිහෙන්න හොඳ නැහැ. නිර්වාණය පිරි නොහෙන්න මම මේ විදිහට කටයුතු කරනවා කියන අදිෂ්ඨානය විතරයි අවශ්‍ය වෙන්නේ. වරදක් වුණාද වරද විදිහට දැක්කා කරන්න ඕනේ දේ පිළියම කරගත්තා එච්චරයි. එච්චරයි. එතනින් එහාට ආපහු නිර්වාණය පිරිහීමක් නැහැ. අන්න ඒ වරද ගැන හිත හිත අයියෝ මෙහෙමත් එකක් යමක මගේ අතින් සිද්ධ වුණා ආවෝ මේ අපායයයි මෙච්චර වරදක් වෙලා මොකද කරන්නේ කියලා දඟල ඉඳියොත් අන්න නිර්වාණය පිරිහෙනවා. එතකොට ඒ සීලය කියන එක පනවලා තියෙන්නේ උපකරණයක් විදියට. මේ සීලේ මේ අමෝරාව ගන්නවනේ සමහරු. ඒක අනිත් පැත්තට තමුන්ටම කටුවක් කරගන්නවා. එහෙම එකක් නැහැ. මේක මේ ක්‍රමවේදයක් දීලා තියෙනවා. ආ මෙහෙ වරදක් වුණා. වරද වරද විදියට දැක්කා. එතනින්ම පිරිසිදු වීමක් තියෙනවා. අනාගතේ මම හික්මෙනවා කියන අදහසින් අන්නේ විදිහේ උත්සාහයක් මෙතන තියෙන්නේ. එහෙම නැතුව කවදාවත් අහවර කරන්න පුළුවන්, හොදල ඉවර කරන්න පුළුවන් ඌවක් නෙමෙයි මේක. අන්න ඒක නිසා තේරුම් ගති උත්තර තමයි වැරදි නම් වෙන්න පුළුවනි. නමුත් වරදෙන් මිදෙන ක්‍රමවේදයක්, වරදෙන් පිරිසිදු වෙන ක්‍රමවේදයක් මේ කවුරු කවුරටත් පෙන්නලා දීලා තියෙනවා. අන්නේ ක්‍රමවේදය දැනගෙන ඒකට අනුව මේ නිවනේ පිරිහෙන්නේ නෑ මම කියන අදිෂ්ඨානෙන් වැඩ කටයුතු කිරීම තමයි අවශ්‍ය. දැන් ඔය සාමණේර භික්ෂුන් වහන්සේලා කියලා මේ ශාසනයට මුලින්ම ඇතුළු දෙනවනි කෙනෙක්. එතකොට සාමණේර භික්ෂුවක් නොවිස් කියලා තමයි මේ සාමාන්‍ය ඉංග්‍රීසිය කියන්නේ. නොවයිස් කියලා තමයි කියන්නේ. වයිස් නැහැ, නුවණ නැහැ. ඉතින් නොවයිස් නේ මුලින්. කවුරුත් නොවයිස් තමයි. එතකොට ඒගොල්ලොන්ට යම්කිසි හික්මෙන් අවදියක් තමයි මේ දෙන්නේ. මේ දේ තේරුම් අරගෙන ටික ටික තමුන්ගේ උපසම්පදා භික්ෂුවක් නියම භික්ෂූ භාවයක් ලබා ගැනීම සඳහා හික්මීමක් තමයි මේක. එතකොට නොවයිස් කාලෙදී තියෙනවා දඬුවම්වත් කියලා දෙයක්. දඬුවම්වත් කියන්නේ මොකද? වැලි දඬුවම්, මේ දර දඬුවම් ඔන්න වගේ එක එක වත් තියෙනවා. ඒ කියන්නේ මොකද? වැලි කොට්ටයක් හරේ තියලා තියෙනවා කියනවා අරන් උඩට අරම්පලයන් කියලා. වෙන මොකුත් නැහැ. මොකක් සඳහාද? අන්න අඩුපාඩුවක් වුණාම මේ අඩුපාඩු සිද්ධ වුණාම ඔන්න වෙන දේ. ඉතින් පෞගේ දවසක දැන් කොච්චර කාලයක් තිස්සේද මන් දන්නේ. ඔය වතමම කරන්නේ වැලි කොට්ටෙකුත් කරේ තියාගෙන යනවා. ඉතින් මේ සුදු හාමුදුරු කෙනෙක් යනවා මංකෝ බලන්නකො ස්වාමීන් වහන්සේ මේ දවස්වල දුක විදියට මතෙලා තියෙන්නේ මෙන්න මේ වැලි කොට්ට තමයි කියලා මං කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා සාමනීර කට්ටියට දෙන්න දඬුවම්වත්. සාමනීර කට්ටියට දඬුවම්වත් දුන්නට මොකද? දැන් කාලයක් තිස්සේ බැලුවාම මමත් ඒ වැඩේ කරනවා. වැඩි ඕනේ අර වටපිටාවේ ඉන්න උපාසක කට්ටියවත් කට්ටියටත් ඒ දඬුවම් වතම දීලා තියෙනවා බලනකොට. හරිනම් ඉතින් සාමනීර කට්ටියට දිය යුතු දේවල් තමයි. නමුත් අන්න කරනවා. කරන්නේ මොකක් සඳහාද? අන්න මේ ශාසනයේ වැඩක් නේ, විය යුතු වැඩක් නේ. අන්න ඒ අදහසින් කරනවා. වැරදක් වෙන්න ඕනෙත් නැහැ. සාමනීරම් වෙන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට වැඩක් තියුණානේ. කරා. ඒක අවශ්‍ය දේ ඉෂ්ට කරලා දුන්නා. එච්චරයි. එතනින් එහාට අදාළ නැහැ. ඉතින් එන්නේ එහෙම වැඩ කටයුතු කරගෙන යනවා නම් අර වැරදක් වුණත් ඒ පිටින් කැපිලා යන්න පුළුවන්. දැන් එහෙම වරදක්කට දඬුවමක් විදියට නෙමෙයි මේක කරන්නේ. අර දඬුවම් වතක් විදියට නෙමෙයි මේක කරන්නේ. සාමනීර වතක් විදියට නෙමෙයි මේක කරන්නේ. නමුත් කරනවා. මොකක් සඳහාද කරන්නේ? අන්න අවශ්‍යතාවය සඳහා කරනවා. කරනකොට කරනකොට අන්න අර අඩුපාඩුවක් වරදක් සිද්ධ වුණත් අරවට හිලව් වෙලා ඒවා නිවැරදි වෙලා යනවා. අන්න ඒ විදිහේ උත්සාහයක් අවධානයක් සහිතව වැඩ කටයුතු කරොත් හරි. එහෙම නැත්නම් අපි වරද වරද සිද්ධ වුණ බව නම් හැබෑව. එතනින් එහාට කවදාවත් මේකෙන් සුද්ධියක් ගන්න බෑ, පිරිසු වීමක් ගන්න බෑ කියලා දුක් ගත්තොත් ඉතින් බෑම තමයි. බෑම තමයි. දැන් මේ මේ සූත්‍ර දේශනා කීපෙදීම ඉදිරියට එකක් එනවා, ඒ වගේ එකක්. අන්න එතන කියනවා මේ කෙනා මේ විදිහට වරදක් වුණා කියලා දැඩි හිතකින් ඉඳියොත්, මම අපායට කැප වුණා කියලා දැඩි හිතකින් ඉඳියොත් අන්න ඉතින් අපාය ගිහිල්ලා තිබ්බා වගේ තමයි. ආයි යන්න දෙයක් නැහැ. යන්න දෙයක් නැහැ. ඔය විශේෂයෙන් ඔය බෞද්ධයා තමයි ඕකට දුක් ගන්න. සාමාන්‍යයෙන් කතෝලික ආගමේ කෙනෙක්කුත් අන්න පාප දේශනාවක් කන්ෆෙෂන් එකක් සිද්ධ කරනවා. එතන ගිහිල්ලා කියනවා පියතුමනි මම පාපියෙක්. Father I am with sin. මම මේ විදියට පාපියෙක්, පාප සහිත කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එතකොට මොකද්ද අහනවා, විමසනවා. විමසලා කියනවා මේ 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 විදිහ දෙයක් මං කරා, මෙහෙම කරා කියලා අර තිරේ එහා පැත්තේ ඉඳලා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාම සමහර විට මොකක් හරි නිවැරදි වෙන්න ක්‍රමවේදයක්, මොකක් හරි කරන්න දෙයක්, දඬුවම් වතක්. එහෙම නැත්නම් ඔබට මම ඔබට නිවැරදි භාවයක්, පිරිසිදු භාවයක් ලැබෙනවා කියලා මොකක් හරි ක්‍රමවේදයක් ප්‍රකාශ කරනවා. අන්න ඒක කළා, ඒ අදහස ඉවර කළා, එළියට එන්නේ පිරිසිදු වෙච්ච තැනත් එන්නේ. එළියට එන්නේ අර හිතේ බර බිම තබපු තැනත් එක්නේ. දැන් මේ බෞද්ධයට වෙලා තියෙන්නේ මොකද්ද? බෞද්ධයට වෙලා තියෙන්නේ කර්මය කියලා එකක් ඔලි වැඩ කරනවානේ. අන්න අයියෝ මෙහෙම එකක් මගේ අතින් වුණා ඉවරයි කියලා. ඔන්න ඉතින් අන්න මහා වෙහෙසක් හදා ගන්නවා. කවදාවත් පිරිසිදු වෙන්න බැරි පාප කර්මයක් මාතින් සිද්ධ වුණා වගේ වෙහෙසක් හදා ගන්නවා. නමුත් එයාට උනත් තේරුම් ගත යුතු තමයි කර්මය නම් තියෙන බව හැබෑව. නමුත් මේ ප්‍රතිපදාවක් පෙන්වලා තියෙනවානේ, ප්‍රතිපදාවක් පෙන්වලා තියෙනවා. සීලය දීලා තියෙන්නේ අමෝරා ගන්න නෙමෙයි, ප්‍රතිපදාවේ උපක්‍රමයක් විදිහට, ටූල් එකක් විදිහට. මොකද්ද ටූල් එක? වැරද වැරද විදිහට දැක්කම මම ඉදිරියට හද කරන්නේ නැහැ කියලා හික්මීමක් ඇති කරගන්නවා. ඉදිරියටත් වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත මේක නොකළ යුත්තක්, මේක නුසුදුසු වැඩක් කියන හික්මීම හදා ගැනීම විතරයි මෙතනත් සිද්ධ කරන්නේ. නැවත නැවත මේ වර්තමාන මොහොත සුපිරිසුදුයි කියන එක සමාදන් වෙනවා. අනේ සමාදන් වෙන්න වෙන්න මොකද වෙන්නේ? අතීතේ යම් තාක් පාප කර්මයක් සිද්ධ කරාද ඒවා ඔක්කොටම සමාව ලැබිලා, අනාගතේ යම් තාක් කර්ම ශක්තියින් රැස් වෙලා තියෙනවද ඒ ඔක්කොටම සමාව ලැබිලා, අනේ සමාදන් වීම විතරයි අපිට කරන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒ ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ. මොකෝ ටයිම් මැෂින් එකක් අරන් අතීතේ යන්නේ? ඔය කට්ටිය කියනවානේ අයියෝ මට යන්න පුළුවන් නම් ආපහු ගිහිල්ලා මේ වගේ දෙයක් නොකර ඉන්නවා කියලා. හොඳ වෙලාවට යන්න බැරි. මොකද ගියොත් එහෙම තව මොනවා කරගෙන ඉද දන්නේ නෑනේ. තව මොනවා කරගෙන ඉද දන්නේ නෑ. ඒකින් ද ඔය ගානෙන් බේරුණා ඇති කියලා හිතලා බැරිද ඉදිරියට හික්මීමක් ඇති කරගන්න? අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ නිකන් තවුන්ට දෙස් දෙදි මේ අයියෝ මම මේ වගේ පාපියෙක් කී කිය ඉන්දියොත් ඉතින් අපායට ගිහිල්ලා තිබ්බා වගේ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒක නිසා හිතා ගන්න, කල්පනා කර ගන්න මේ අති දීර්ඝ සංසාර ගමනේ ආයිනිකන් නොවිය යුතු වැරදි කියලා දේවල් නැහැ. උනේ නැති කර පාප කර්මයක් කියලා දෙයක් නැහැ. නොකරපු පාප කර්ම කියලා දෙයක් නැහැ. එහෙම ඒවා නැහැ. ඒ වෙනුවට වෙන්න තියෙන සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් කොහොමද මේ නිවනේ නොපිරිහෙන්නේ? මම නිවනේ පිරිහෙන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද? මෙන්න මේ අතීතයේ තියේවා වරද වරද විදිහට දකිනවා, අනාගතයේ යම් කිසි විදි ඉක්මීමක් ඇති කර ගන්නවා. මට පුළුවන් මේ වර්තමාන මොහොත වැඩි වැඩියෙන් සමාදන් වෙන්න කියන උත්සාහය විතරයි. අනේ උත්සාහය ක්‍රමානුකූලව ටිකෙන් ටික සිද්ධ කරන්න. එතකොට මොන පාප කර්මයක් කරත් ඒක සමාව ලැබිලා, මොන කර්ම ශක්තිය රැස් වෙලා තියුණත් ඒවත් විසිරීලා යනවා. තේන්නේ උත්සාහය තමයි අපි සිද්ධ කරන්නේ. එහෙම නැතුව මේවා නොවිය යුතුයි, මෙහෙම වෙන්න බෑ කියලා එකක් නැහැ. දැන් අර මුගලන් හාමුදුරන්ගේ අභාවය, ඒ අවස්ථාවේදී අන්න භික්ෂුන් වහන්සේලා රැස් වෙලා බොහොම වෙහෙසක් ආතතියකින් කතා බස් කර කර ඉන්නවා. මොකද කතා බහ? මේ මුගලන් හාමුදුරුවෝ මේ විදියට හොරු පිරිසකගේ ප්‍රහාරයට ලක් වෙලා මේ අස්ති බිඳිලා මේ විදිහට තමයි මරණයට පත් වුනේ. එතකොට මේ ශාසනයට මේ මරණය ගැලපෙන්නේ නැහැ. මේ අග්‍රශ්‍රාවක කෙනෙක්ට මේ මරණය ගැලපෙන්නේ නැහැ. මේ මුගල නායසතුන්ට මේ මරණය ගැලපෙන්නේ නැහැ. ඕක තමයි කරන කතා බහ. එතකොට භාග්‍යතුන් වහන්සේ ටික වෙලාවකින් මෙතෙන්ට වැඩම කළා. මොකද්ද මහණෙනි කතාව? කිව්වාම කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මුගලන් නායසතුන් මේ විදිය හොරුන්ගේ පහර දීමකින් අස්ති බිඳිලා මරණයට පත් වුණා. මේ ශාසනයට මේ මරණය ගැලපෙන්නේ නැහැ. මේ අග්‍රශාවක කෙනෙක්ට මේ මරණය ගැලපෙන්නේ නැහැ. මේ 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 මුගලන් නායසතුන්ට මේ මරණය ගැලපෙන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ මහණෙනි, ගැලපෙනම විදියට තමයි ඒක සිද්ධ වුණේ. ආයෝ වෙන්න තියෙන ක්‍රමවේදෙටම තමයි ඒක සිද්ධ වුනේ. ඒකේ එහෙම නොගැලපීමක් නැහැ. මොකද හේතුව අන්න අතීත හේතුවක්, අතීත කර්මයක් ගැන හැර දක්වනවා. මේ විදිහේ පාප කර්මයක් නිසා තමයි මේ දේ සිද්ධ වුනේ කියලා. වෙන මොකුත් නෙමෙයි, දෙමාපියන්ව ඇටකට කුඩු වෙන්න ගහලා ගහලා මරණයට පත් කළා. ඉතින් අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට විය යුතුම ආකාරයට තමයි මේ මරණය සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඒක නිසා මේකේ මේ අලුතෙන් කරන්න පාප කර්මයක් තියනවා කියලා හිතන්න එපා. වටපිටාවේ පව් කරන කෙනෙක් දැක්කත් මේ මේ අකානම් පාපීක් මම නම් පිරිසුදුයි කියලා හිතන්න එපා. ඒ වෙනුවට හිතන්නේ අන්තං මම මේකෙන් මමත් මේ වගේ කොතෙකුත් ඉන්නේ නැති. නමුත් අන්න මේ අවස්ථාවේ මම ඒකෙන් ගැලවිලා ඉන්නවා. මේ අවස්ථාවේ මට බේරිලා ඉන්න පුළුවන් වෙලා තියෙනවා. අන්න ඒ විදිහේ බැල්මක් වැඩි වැඩියෙන් දියුණු වෙනවා. මේකේ අතා ස්වභාවය දකින්නවා. කොතේකුත් දේවල් කරලා ඇති අපි. ඒ කරලා තියෙන බව දැනගෙන වටපිටාවේ දිහා බැලුවාමත් නිකන් අර නිකන් මේ තව කෙනෙක් මේ විදිහේ දෙයක වෙලිලා ගැලිලා ඉන්නවා දැක්කත් එයා කෙරෙහි යම්කිසි අනුකම්පාවක්, මා කෙරෙහි යම්කිසි අනුකම්පාවක්, ඒ විදිහේ අදහසක් තමයි මතුවිය යුත්තේ වැඩි වැඩියෙන්. අර පහුගිය දවසක කෙනෙක් කියනවා එයත් පව් මාත් පව්. එයත් පව් මාත් පව්. ඒක තමයි හරිම කතාව. එයත් පව් මාත් පව්. ආයි මේකේ ආයි හොදලා පිරිසිදු කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට සංවේගයක් ඇති කරගෙන අන්න මම මේ නිවැරදිව පිරිහෙන්නේ නැහැ කියන අදිෂ්ඨානෙ විතරයි අදාළ වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතුවොත් මෙහෙම දේවල් වෙන්න බෑ, මේ වගේ මිනිස්සු ඉන්න බෑ කියලා, ඒක එච්චර සුදුසු අදහසක්, සුදුසු කතා බහක් නෙමෙයි. මොකද මේ සංසාර ගමනක අපිට එහෙම සුද්ධියක්, කේවල පරිසුද්ධියක් ගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත සංවේගයක් නම් උපද ගන්න හේතු කාරණා කොතෙකුත් තියෙනවා. අනේ සංවේගය උපදගෙන ඒක කරගෙන යන්න. දැන් පහුගිය කාලේ ආපු කෙනෙක් එයා කියනවා මම මේ විදියට මේ යම් කිසි විදියක යුද හමුදාවේ වැඩ කරා. මට ඒ වැඩ කරනකොට ඒ මගේ අතින් වෙච්ච දේවල් මට මතක් වෙලා එනවා. එතකොට මං මට හිතෙනවා මම මේ මෙහෙම දේවල් කරපු කෙනෙක් නේද කියලා මට මතක් වෙලා එනවා. අපිට ඒ දවස්වල කිව්වා නේද මේවා කරොත් මේ රට ජාතිය බේරගත්තොත්, රැකගත්තොත් මේ ඔබට දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. හරියට නිකන් අර පාස්කු ප්‍රහාරයේ කාලේ කියපු කතන්දරේ වගේ නේ. කන්‍යාවියෝ 70 දෙනෙක්ද කොහෙද හම්බ වෙනවයි කිව්වනේ. ඉතින් බෝම්බයක් පැදගෙන ගිහිල්ලා පණින්නේ නැතුව තියෙයි ඈ. කන්‍යාවියෝනේ හම්බ වෙනවා කිව්වේ අර නිකන් අඩු වයසේ ගෑනු ළමයි, නිකන් වයසක ගෑනු කට්ටියක් නෙමෙයි. ඈ ඒ විදිය 70ක්ම හම්බ වෙනවලු. ඉතින් එක බෝම්බෙට දෙ ඉස්සරහා එක බෑග් එකයි පිටේ තව බෑග් එකයි දෙකක් එල්ලගෙන ගිහිල්ලා පණිනවා. ඉතින් ඒ විදිහේ දේවල් අන්න අපිටත් ඔළුවලට ඒ දවස්වල වැටිලා තියුණා. ඒ විදිහ අදහස් ප්‍රකාශ වෙලා තියුණා. දැන් මට මේ භාවනාවක් කරන්න ගියාම, මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන්න ගියාම මට ඒවා ඔළුවට ගලාගෙන එනවා. මට ඒ අඳුරු මතක් වෙලා එනවා. සමහර විට කෙනෙක්ගේ විලාපයක් මට මතක් වෙලා එනවා. ඉතින් මේ මට මේ හිතිවිලි නිසා, මේ මතක නිසා මේක කරගන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. එහෙම දුකක් සඳහන් කරනවා. එතකොට මොකක්ද ඒ වගේ කෙනෙක්ට තියෙන සැනසීම කියලා ගත්තොත්, ඉතින් මේ ශාසනේ ඔය අඟුලිමාල චරිත ගන්නකෝ, අඟුලිමාල හාමුදුරුවෝගේ චරිත ගන්නකෝ. ඒ ස්වාමීන් වහන්සේත් නිවන් දැක්කනි. එතකොට 1000ක් මරලා, 1000ටත් වැඩිය මරලා ඈ භාවනාවක් කරන්නේ කොහොමද? භාවනා කරන්න ගියපු ගමන් S2 වහගත්ත ගමන් මොනවද මතකෙට නැගිලා එන්නේ කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ කට්ටියත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඉතින් කොහොමද නිවනක් කියන එකක් ලං කරගන්නේ? අන්න එකම ක්‍රමවේදයයි තියෙන්නේ මේ වර්තමාන මොහොත වැඩි වැඩියෙන් සමාදන් වෙනවා. අතීතේ වරද වරද වුණ බව හැබෑව. නමුත් ඒකෙන් පිරිසුදු වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. වරද බරපතල බවත් හැබෑව. නමුත් ඒකෙන් පිරිසුදු වෙන්න තියෙන්නේ බොහොම සරල ක්‍රමවේදයක්. වරද වරද විදියට දකිනවා. අනාගතයේ හික්මීමක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. වැඩි වැඩියෙන් වර්තමාන මොහොත සමාදන් වෙනවා. ආයි දෙස් දීලා වැඩක් නැහැ. දුක් කරගෙන වැඩක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත මේ වර්තමාන මොහොත උත්සාහයෙන් සමාදන් විය යුතුයි. අන්න එහෙම සමාදන් වෙන්න වෙන්න අතීත යම් කර්ම කරාද, අතීත දේවල් වැරදි තියනවාද, ඒවා හොසි වෙනවා. අනාගත කර්ම ශක්තියින් තියනවාද, ඒවා විසිරිලා යනවා. විසිරිලා යෑමක් සිද්ධ වෙන්නේ. අර නිරයට අරන් යන්න පුළුවන් කර්ම. ඒ පිණ්ඩපාතේ ගියොත් කොල්ලෙක් අඹ ගහකට ගලක් ගැහුවොත් ගල ඇවිල්ලා වදින්නේ තට්ටේ. ගෑනු කෙනෙක් ඉඳුල් වතුර එකක් විසිකරොත් මේ හාමුදුරන්ගේ ඇඟි. ඉතින් ලේ පෙරාගෙන පාත්‍ර බිඳගෙන එනවා ආරන්නෙට. කියනවානේ ස්වාමීන් වහන්සේ බලන්න වෙච්ච දෙයක්. බුදුහාමුදුරෝ කියන්නේ එකම දෙයයි. ඉවසන්න බ්‍රාහ්මණ ඉවසන්න. මොකද හේතුව? ඔන්නේ කල්ප ගණනක් මේ නිරයේ මේ තියෙන නේරයිකෝ කියලා. නිරයේ ගිහිල්ලා පැසෙන්න තියෙන මේ පාප කර්ම තමයි මේ විසිරිලා යන්නේ. ওই විසිරීමක් සිද්ධ වෙන්නේ. මේ නිකන් ගලක් ඇවිල්ලා වදිනවා කියන එක මොනවද අප්පා මේ නිරයේ තියෙන පාප කර්ම වල හැටියට? දත් දෙකක් ඇවිල්ලා බඩට යනවා කියන එක මොනවද අප්පා නිරයේ තියෙන පාප කර්ම හැටියට? අන්න ඒ විදිහේ අදහසක් විසිරීමක් මේ සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙන්නේ එකම වචනේ ඉවසන්න කියලා විතරයි කියන්නේ. ඉවසන්න බ්‍රාහ්මණි ඉවසන්න. මොකද හේතුව? අන නිරයේ ගිහිල්ලා කල්ප ගණනක් මේ කප්පට්ටෝ කල්ප ගණනක් නේරයිකෝ නිරයට යන ස්වභාවය ඇති මේවා තමයි මේ විසිරිලා යන්නේ. එතකොට එකම දෙයයි අන නැවත නැවත මේ විදිහේ වර්තමානයක් වැඩි වැඩියෙන් සමාදන් වෙන්න. ඒක සමාදන් වීම ලේසි කියලා මම කියන්නේ නැහැ හැබැයි. මොකද හේතුව විශේෂයෙන් ඔය වගේ දේවල් ඇවිල්ලා වද දෙනවා නම් ඒ තැනැත්තට විශේෂයෙන් එයා ලොකු වෙහෙසක පීඩාවක තමයි ඉන්නේ. එයාට මේව මතක් වෙන පාරක් පාසා අර නිකන් නිරයට ගියා වගේ ස්වභාවයක් එයා තුළ ඇති වෙලා එනවා. මහා නිකන් විලාපයක් නේ මේ නගන්නේ. මේ වගේ මතක එනකොට දුවන තැන් මතක නැහැ. දුවා ගන්න බෑ. එතකොට අර නිරයට ගියා වගේ ස්වභාවයක් මෙයා තුළ මතුවලා එන්නේ. නමුත් එයා ඒක ඉවසීමෙන් දරාගෙන කරගෙන යනවා. මොකක් නිසාද? මේ කර්මය විසිරලා ගියොත් මට යහපත්. මොකද නැත්තම් ඕක ගෙවන්න වෙන්නේ ඔය පමණින් නෙමෙයි. අන්න ඒ විදිහේ ශක්තියකින් ඒ විදිහේ උත්සාහයකින් මේ මොන පාප කර්මය කරත් ඒ දේවල් අන්න යම්කිසි විසිරවා හරින්න හැකියාවක් ශක්තියක් තියෙනවා. නිර්වාණේ පිරිහෙන්නේ නැතුව කල් ගෙවන්න ශක්තියක් හැකියාවක් තියෙනවා. අන්නේ ශක්තිය තමයි අපි එක්සර්සයිස් කරන්නේ. එතනින් එහාට දෙයක් නැහැ. හිතන්න එපා වැරදි වෙන්න බෑ කියලා. හිතන්න එපා මේ විදිය වැරදි කරලා තියෙන්නේ මමමයි කියලා. නෑ, වෙන්න තියෙන වැරදි ඔක්කොම ආයි මේකේ සිද්ධ වෙලා තියෙනවා. ආයි අලුතෙන් හදන්න කරන්න කියලා වැරද්දක් නැහැ. ඊළඟ අනිත් පැත්තෙන් මේවා මේ කාටත් පොදු දේවල්. ඒක නිසා කොහොමද එහෙනම් හික්මීම? කොහොමද මම වැඩි වැඩියෙන් වර්තමානයේ සමාදන් වෙන්නේ කියන උත්සාහය විතරයි තියෙන්නේ. එතකොට අනාගතෙත් සමහර විට කරගෙන යනකොටත් එක ඒ විදිහේම වැරදි වෙන්න පුළුවන්. කමක් නැහැ, වරද වරද විදිහට දකින්න. හොඳ සිහියෙන් කරනකොටත් වරද වළක්වන්නම් බෑ. කරනවා. හැබැයි හොඳට සිහියෙන් කරනවා. අර අචාන්චා හාමුදුරන්ගේද කොහෙද පොතක සඳහනක් තියෙනවා මේ තැනැත්තා මේ ගෙම්බෝ ආහාරයට ගන්න ඕනේ ගෙම්බි මස්. එතකොට ගෙම්බෝ මාරණ එක තමයි කරන්නේ. ඉතින් මේ දැන ඇතර ගෙම්බ මරන්න එපා කියලා මේ හාමුදුරුව කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මෙයා කියනවා බෑ අපේ ගෑණි මට ඉන්න දෙන්නේ නැහැ, ගෙදර මේ කන්න දෙයක් නැහැ කියලා. ඉතින් මං ගෙම්බ අරගෙන යනවා. අරන් ගිහිල්ලා මරලා ඒ උයන්න ලෑස්ති කළ දෙනවා කියලා ওই විදිහට කියනවා. කිව්වට මොකද බේරන්නම් බෑ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා හරි එහෙනම් උඹ හොඳ සිහිය පිහිටවගෙන වැඩ කරපන් කමන්නේ උඹ කරන්නේ ඔය උනන්දු තියෙන කරපන් කරපන් හොඳට සිහිය පීඩවගෙන කරවා. ඉතින් මේ මනුස්සයා මොකද කරන්නේ? ඔන්න ගෙම්බාව මං අතර ගන්නවා. ඔන්න ගෙම්බාව මේ අල්ල ගන්නවා. ඔන්න ගෙම්බට මේ උලෙන් අනිනවා කිය කිය ඔහොම බල බල හොඳට සිහිය කරනවා. ඉතින් ඔහොම ටික දවසක් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා අයියෝ ස්වාමීන් වහන්සේ උන් නිකන් මගේ දරුව ටික වගේලු. උන් බලනවලු අමුතු මරන්න කලින් මගේ දිහා ඇස් ලොකු කළා. අතපය දිග හරින්නේ නවන්නෙත් ඒ වගේලු. මේ නිකන් මේ මගේ දරුව ටික වගේනේ ස්වාමීන් වහන්සේ උන් ටික කියලා අන්න ප්‍රකාශ කරනවා. ඈ මොකද වෙන්නේ හොඳ සිහියෙන් බැලුවොත් ඔය කොයි පාප කර්මේ වුණත් ඔන්න නවත්තන්න බෑ කියමුකෝ. කරන්නකෝ කරන්නකෝ. ආකරණ කරනවා හොඳ සිහිය පිටවන්න කරන්නකෝ. මොකද වෙන්නේ බලන්නකෝ බලන්නකෝ. අර මරණ සතාගේ මූණේ එක්ස්ප්‍රෙෂන්ස් ටික, ඌගේ ඌගේ මූණේ කොහමද මේ මරණය කියන එක විදහා දැක්වෙන්නේ කියලා බලන්න. අතපය කොහමද එහෙ මෙහෙ ගැස්සෙන්නේ කියලා බලන්න. ඒ විදිහට නැවත නැවත හොඳට නිරීක්ෂණය කරමින් අන්න කරලා කරලා බැලුවොත් කරන්න බෑ කරන්න බෑ. ඔය බොන කටිනා බොන්න බොන්නකෝ. බොන්නනි කැමත තියෙන බොන්නකෝ. බොන්නකෝ වැටෙන ගානට බොන්න එපා හැබැයි. ඒ වෙනකොට බොන්නකෝ කියලා ඉතින් යවන්න තමයි තියෙන්නේ. වෙන මොකද අන්න නවත්තන්නේ කොට නවත්තන්නේ නැහැනේ. නවත්තන්න කියන්න හොඳත් නැහැ. කියන්න ඕනේ තවත් එකක් වැඩියෙන් බීපන්. බීලා කොහේ හරි කානක වැටියක්. වැටුණාට පස්සේ හරි තේරෙයිනේ. එහෙම නැත්නම් ওই විදියට ෆෝන් එකේ කොට කොට ඩ්‍රයිව් කර කර ඵලයන්. ගිහිල්ලා කොහේ හරි ඇනුනහම හරි තේරෙයිනේ. එකෙක් දෙන්නේ යට කරගෙන ගියාම හරි. ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ. මොකද නැත්නම් නිකන් එපා ගුවට වර්ධී ගුවට අහන්නේ නැහනේ. එහෙම එපා කියන්නත් අපිට අයිතියක් තියනවාද කියලා ප්‍රශ්නකුත් තියනවානේ. මොකද අපි අපිත් ඔයගේ වැරදි කොතෙකුත් කරලා තියනවානේ. ඒතකොට හොඳම දේ තමයි කරන්නකෝ. කරලා බලන්නකෝ කී ආදීනවයක් තියනවාද කියලා. බොන්නකෝ බීලා බලන්නකෝ. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක ඉඩ කඩක් කාට කාටත් තිබිය යුතුයි. එහෙම නැතුව අපිට හිතන්න අමාරුයි මේ විදිහට කේවල පරිසුද්ධියක් සහිත නිකන් රහතන් වහන්සේලා වගේ මිනිස් වෙයි කියලා. ඒ වෙනුවට හැම වෙලේම මේ අඩුපාඩු සහිතයි. මේ සංසාරේ ආයි තව නොවිය යුතු දෙයක් කියලා එකක් නැහැ. නොකළ හැකි දෙයක් කියලා එකක් නැහැ. කරන්න තියෙන්නේ ඔක්කොම කරලා තියෙන. විය යුතු දේවල් ඔක්කොම වෙලා තියෙන. ඉතින් ඒ වගේ සංවේගයක් විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට තේරෙනවා මටත් මේ විදිහ අඩුපාඩු තියෙනවා. මමත් කොතෙකුත් මේ වගේ දේවල් හරහා ගිහිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. වටපිටාව ඉන්න කට්ටියටත් ඒ විදිහ අඩුපාඩු තියෙනවා. ඒගොල්ලොත් ඒවා ඔස්සේ දඟලමින් තමයි තාමත් කල් ගෙවන්නේ. අන්න ඒ විදිහේ සංවේගයක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ සංවේගය යන ක්‍රමයෙන් අපි වර නිවනේ පිරිහෙන්නේ නැතිවෙන්නේ. මෙච්චර මේ දේවල් සිද්ධ වෙලා තිබිද්දිත් කොහොමද මම මේ නිවනේ පිරිහෙන්නේ නැතුව කල් ගෙවන්නේ කියන උත්සාහය උනන්දුව තමයි. ඉතින් ඒ සඳහා අතීතේ වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. අතීතයට ටයිම් මැෂින් අරගෙන යන්න ඕනේ නැහැ. ඒක බාර ගන්න වෙච්ච දේ විදියට බාර ගන්න. වරද වරද විදියට දකින්. අනාගතයේ පාප කර්ම වල කර්ම ශක්තිය කොහොම ගැලපිලා එයිද කියලා වෝරි වෙලා වැඩකුත් නැහැ. දුක් අරගෙන වැඩකුත් නැහැ. ඔය දෙකම පැත්තක තියෙද්දී වර්තමානීය වැඩි වැඩි සමාදම් වෙන්න. අර විදියට අඳුරු මතක අතරේ හුස්ම දැනෙනවද බලන්න. මේ විදියට කය වේදනා දෙද්දී හුස්ම දැනෙනවද බලන්න. මේ විදියට අනාගත බිය ඇති වෙද්දී හුස්ම දැනෙනවද බලන්න. අන්න ඒ විදියට ක්‍රමානුකූලව කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? අතීතයේ යම් දෙයක් සිද්ධ කරාද ඒ සියල්ලටම සමාව ලැබුණා වගේ. අනාගතයේ යම් යම් කර්ම ශක්තිය රැස් වෙලා තියුණාද ඒවා විසිරිලා යනවා. ඉතින් මේ වගේ උනන්දුවක් උත්සාහයක් තමයි ඇති කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් මේ සංඝ බෙහෙද වගේ පාප කර්මයක්, ආනන්තරීය පාප කර්මයක්, ඒක වෙන්නේ අර විදියට වැඩේට බැසගත් කට්ටියට. ගොඩ ඉන්න කට්ටියට වෙන්නේ නැහැ. හොඳට වතුරට පැනලා පීනන කට්ටියට තමයි ওই දේ සිද්ධ වෙන්නේ. ඉතින් එක්තරා විදියට අසාධාරණයි. නමුත් ඒ අසාධාරණ බව තියෙන නිසාම අන්න ඒකෙන් පිරිසිදු වීමක් පිළිබඳ අදහසක්. බරපතල කර්මයක් වගේම සරල පිරිසිදු වෙන ක්‍රමයකට ගැන හර දක්වලා තියෙනවා. ඉතින් මේ වගේ උත්සාහයක් ක්‍රමානුකූල නිවනේ නොපිහිරිහි කල් ගෙවීමක් සඳහා අද දවසෙත් මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. තම කාලෝචිත මාතුවාව කැල්තේ චිත්ත සන්තානයන් ඇති වෙන කුක්කුච්චය කළ පවුලකින් ගැන අඩු කර ගැනීමට, තුරන් කර ගැනීමට ඒ දේශනාව සිදු කළ ධර්ම කුසල ස්වාමීන් වහන්සේටත් කුක්කුච්චෙන් තොරව නිවනේ නොපිහිරි මේ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ සියලුම කුසල කර්මෙන් හේතු වාසනා වේවා කියන අරමුණු ප්‍රාර්ථනාවෙන් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට. ධර්ම දේශනාව සම්බන්ධයෙන් මේ වෙලාවේ සුද්ධක් අරගෙන මහසට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, කෙනෙක් අත උසල තියෙනවා, වෙලාව තියෙන්නේ නේද වහන්සේට?
හොඳයි, හරි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, පැහැදිලි කරගන්නයි අහන්නේ. මම ඊට කලින් අහලා තියෙනවා සංඝ බේදය වගේ දෙයක් සිද්ධ වෙන්නේ ගිහියන් අතර නෙවෙයි පැවිද්දන් අතර කියලා. ඒකට ගිහි දැන් අපි අතින් එහෙම වැරද්දක් වුණා නම් ඒක වැරද්ද නෙවෙයි ඒක බලපවත්න්නේ සංඝයාටයි කියලා අහලා තියෙනවා. ඒක මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
ඔය ඒක තමයි මේ වගේ පාප කර්මයක් විශේෂයෙන් මේ සංඝ බේදය වගේ එකක් කරන්න මේ ශාසනය හොඳට බැසගෙන කටයුතු කරන්න ඕනේ. දේවදත්ත හාමුදුරුව අවුරුදු 30ක් මහානකම් කරා හොඳට. ඉතින් එහෙම කළා තමයි මේ විදිහේ පාප කර්මයකට උර දුන්නේ, කර දුන්නේ. ඉතින් ඒකෙන් දා සාමාන්‍ය අදහස තමයි මේ ගිහි කෙනෙක්ට අදාළ නැති පාප කර්මයක් කියලා. ඉතින් අර වැඩේ ශාසනයට බැසගෙන ඒවට උඩුපන්දම් දෙන්න පුළුවන්, උනන්දු කරවන්න පුළුවන්. නමුත් අර වගේ බරපතල පාප කර්මයක් මේ සාමාන්‍යයෙන් සංඝයාට අදාළයි කියලා තමයි කියන්නේ. මොකද දෙපැත්තට බෙදිලා කට්ටිය පොය කරන්න ඕනේ. පොය කිරීම කියන්නේ සංඝ සාමග්ගිය ලක්ෂණයක්. ඒතකොට සාමාන්‍ය දැන් ඔය දවස් කීපයකට කරනොත් පොය කරා. පොය කරනවා, උපෝසතේ ප්‍රාතිමොක්ඛේ දේශනා කරනවා. ප්‍රාතිමොක්ඛේ කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තියෙන උපසම්පදා භික්ෂුවකට තියෙන නීති නැත්තම් යම්කිසි පැනවීම 227ක් තියෙනවා. ඒක මතක් කර ගැනීමක්. සාමාන්‍යයෙන් භික්ෂුවකට තියෙන පිහිටි සීලයක්, සමාදන් වෙච්ච සීලයක් නෙමෙයි. එතකොට ඒකේ තියෙන්නේ මේ පිහිටි සීලේ මේ ටික තියෙනවා කියලා මතක් කරනවා. එතකොට ඒකේ පළුදු වෙච්ච තැන් අඩුපාඩු තියෙනවා නම් ඒවා හදා ගන්නවා, පිළිසකර කර ගන්නවා. ඒ විදිහ උත්සාහයක් තමයි තියෙන්නේ. එතකොට උපෝසතයක් කියන්නේ සංඝයා රැස් වෙලා සමගිව කරන වැඩක්. ඒක සති දෙකකට සැරයක් උපෝසත කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. එතකොට අමාවක පොයටයි පසළොස්වක පොයටයි සාමාන්‍ය වෙදේ සිද්ධ කරනවා. එතකොට මේ වචන සමහර විට අපිට හුරු නැහැ. නමුත් ඉතින් කියවෙනවනේ, හැමදාම කියනවනේ, කියනකොට මතක හිටින්න ඕනේ. ඒක ඇත්තට අමාරු නැහැ. ඈ උපෝසතය කියන්නේ ඔය එකතු වෙලා ඔය විනය නීති ටික නිකන් මතක් කර ගැනීමක් තමයි කරන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුවකට මෙන්න මේ කරුණු පනවලා තියෙනවා කියන මතක් කිරීම. ඒක කරන්නේ අර විදිහට සංඝයා එකතු වෙලා රැස් වෙලා තමයි මේ දේ සිද්ධ කරන්නේ. එතකොට ඒක සමගියේ ලක්ෂණයක්. මේ සංඝයා එකට එකතු වෙලා සමගිව රැස් වෙලා මේක කරනවා කියලා තමයි පටන් ගන්නෙ. එතකොට එන්නේ ඒක සංඝ සමගිය පිළිබඳ සලකුණක්. එතකොට සාමාන්‍ය අදහස තමයි දෙපැත්තට බෙදිලා කට්ටි දෙකක් කාරවුලක් ඇති කරගෙන කලි දෙකක් හදාගෙන මොකද කරන්නේ, උපෝසත දෙකක් කරනවා. අන්න උපෝසත කිරිල්ලෙන් තමයි ඒක එක සලකුණක් විදියට පෙන්වන්නේ. එතකොට ඒ විදිය දෙයක් සිද්ධ වුණත් අපි හිතමු මේ පිරිසිදු වෙන්න බොහොම සරල ක්‍රමවේදයක් පනවලා තියෙන්නේ. මේ විදියට සංඝයා ඉදිරියට ගිහිල්ලා පිරිසිදු කියන්නේ මම මේ කියන්නේ ආපත්‍යයෙන්. කර්මයේ පිළිබඳ වෙන කතන්දරයක් තියෙනවා. ආපත්‍යයෙන් පිරිසිදු වීම සඳහා පනවලා තියෙන්නේ අර විදිහට 20ක් ඉදිරිය ගිහිල්ලා ප්‍රකාශ කළා මේ විදිහේ වරදක් මාතින් සිද්ධ වුණා කියන සරල ක්‍රමවේදයක්. එතකොට සාමාන්‍ය මේ වගේ පාප කර්මයකට උල්පන්දම් දෙන්න පුළුවන් වුණාට පාප කර්මය පිළිබඳ ගත්තොත් ගොඩක් වෙලාවට පැවිද්දෙට අදාළ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි. තිරුවන් සරණයි.
ඒක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, වාචිත වෙලා තියෙනවා නම් පමණක් අපි මේ ප්‍රශ්න ගන්න පුළුවන්.
නිරෝෂ ඇහෙන්නේ නැහැ. මොකද?
තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ
කියන්නේ.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නේ වෙන්නේ නැති මම රේස් හෑන්ඩ් කරා. අවසරයි ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්නයකට අහන්න හිතුනේ. දැන් අපි මොහොම හිතේ තියෙන සත්භාවයෙන් සමාජයේ පිළිගන්නවා එක වැරද්දක් කියලා. එුණාට අපි හිතේ බොහොම සත්භාවයෙන් සාධාරණව යම් කිසි දෙයක් කරොත් සමාජය පිළිගත්තට වැරද්දක් කියලා, එතෙන් අපිට ඇත්තටම පවක් වෙනවද නැත්නම් කර්මයක් සකස් වෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව්, සාමාන්‍යයෙන් මේ කර්මය පිළිබඳ ගත්තොත් නම් ඉතින් චේතනාවනේ මුල් වෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය අපි හිතමු අපි සත්තු මරණ සමාජයක ඉන්නවා. දැන් ඔය මොකද්ද, ඔය බංග්ලාදේශයේ හැම උත්සවයක් තියෙනවා. ඒ මුස්ලිම් උත්සවයක් ඒ පිරිස ඉස්ලාම් දහම අදහන කට්ටියගේ උත්සවයක්. ඒගොල්ලෝ එයා කාලෙකට සැරයක් හරක් ගෙනලා ඒ හරක්ගේ ලෙයින් පොළව තෙමන්න ඕන. ඒක තමයි ඒ චාරිත්‍රේ. එතකොට ඒ සඳහා මුළු පවුලම හවුල් වෙනවා. හරකව බැඳලා හැමෝම වලිගෙන් හරි අල්ලගෙන පොඩි දරුවන්ට පවා කොහෙන් හරි අල්ලගෙන දීලා හරියට නිකන් ඔය අපි ඔය අවුරුද්දට චාරිත්‍ර කරනවා වගේ. එහෙම තමයි සිද්ධ කරන්නේ. එතකොට සමාජයේ අනුව ඒගොල්ලෝ ඒක වරදක් විදිහට දකින්නේ නැහෙනි. නමුත් අන්න කර්මයට සාපේක්ෂව ගත්තොත් නොදැනීම කර්මයෙන් ගැලවීමට හේතුවක් නොවේ කියලා සඳහන් කරනවා. නොදැනින් දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. එහෙම එකක් නැහැ. එහෙම කතන්දරයක් නැහැ. දන්නේ නැති කෙනාට භයානක වැඩි. මොකද හේතුව අන්න අපි තමු බෞද්ධයා කර්මය පිළිබඳ අදහමින් දැනගනිමින් සත්තු මරණ එක වරදි කියලා දැන හඳුන ගැනීමින් කරන දේ සමහර විට ආපස්සට අකුලගත හිතකින් කරන්නේ වරද කරනවා. නමුත් අකුලගත හිතකින්. මොකද මේක මේ නිකන් අර නිකන් කැමැත්තෙන් මනාපෙන් බැසගත් හිතකින් කරනව නෙමෙයි. නමුත් අර විදිහ කෙනෙක් බොහොම දැඩි හිතකින් බැසගත් හිතකින් ප්‍රසන්න හිතකින් කරන්න පුළුවන්. ඉතින් එතකොට භයානක වැඩි කියලා සඳහන් කරනවා. මේක මේ කරන්ට් වයර් එකේ කරන්ට් එක තියෙන බව සැකසහිතව අල්ලන කෙනෙක් සහ කරන්ට් එක නැහැ කියලා අල්ලන කෙනෙක් අතර වෙනස තමයි ඔය කියන්නේ. එතකොට සමාජයට අනුව ඒක වරදක් නෙමෙයි. නමුත් අන්න කර්මයට අනුව වරදක් සිද්ධ වෙනවා. නොදන්නා බව කර්මයෙන් ගැලවීමට හේතුවක් නොවේ කියලා සඳහන් කරනවා. එතකොට ඒ වගේ සමාජ ධර්මතාවයම බලපාන්නේ නැහැ. නමුත් තමුන්ගේ චේතනාව මොන වගේද මොන විදිහ අදහසකින්ද මේක කරන්නේ කියන ඔය විදිහේ දේවලුත් ඕක පිටිපස්සේ තියෙනවා. එතකොට සාමාන්‍ය යම් කිසි විදිහක මතක් කිරීමක් දස කුසල් පිළිබඳ අදහසක් ඔය වගේ දේවල් දීලා තියෙනවානේ. ඊට පස්සේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා අදහසක් දීලා තියෙනවානේ. මේ මූලික පදනම් විදිහට තමයි මේව පෙන්වන්නේ. ඒතර ඒවා සමහර සමාජවල පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. පිළිගත්තේ නැහැ කියලා ඒගොල්ලන්ට කර්මය අදාළ නැහැ කියලා එහෙම කියන්නත් බෑ. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහ අදහසක් තියෙනවා. ඒතකොට බලන්න මොන වගේ මේ දෙයක් ගැනද මේ කියන්නේ. ඒ දේ සමාජයට ගැළපුණාද නැද්ද කියන එක නෙමෙයි අදාළ. ඒ දේ මොන වගේ දෙයක්ද? ඒක කරන්නේ මොන වගේ අදහසකින්ද කියන දේවල් තමයි සලකලා බලන්න ඕනේ. සමාජ මතවාදම මේ අදාළ වෙන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමුන්ගේ අදහස මොකක්ද මොන විදිහ අදහසකින්ද මම මේ කරන්නේ? නිකන් අර කන්නවන වට කබර ගොයා තල ගොයා කර ගැනීමක්ද මේ කරන්නේ කියලා දන්නේ නැහෙනි. ඒකින්ද ඒක තම තමුන් විමසලා බැලිය යුතුයි. ඉතින් අර හිත හොඳ කමට කරන දේවලුත් තියෙන්න පුළුවන්නේ. හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියලා කතාවකුත් එහෙම එකකුත් තියෙනවානේ. ඉතින් ඔය කොයි දෙයක් සලකලා බලලා යම් කිසි ආකාරයක අර විමසලා බලන්න වෙනවා. වැඩි වැඩියෙන් සිහිය පීටවා ගත්තාම ඒ දේවල් හොඳ හොඳට දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අර කන්නෝමනාවට තලගොයා කබරගොයා තලගොයා කර ගැනීමක් තියෙනවා. ඒක අපේ හිතේ මායාකාරී ධර්ම, හිතේ වංචනික ස්වභාව. ඒක හරියට තියෙනවා. සමහර වෙලාවට අපි හරි කියලා හිතුවට මොකද ඒක පිටිපස්සේ තියෙන වෙන වංචනික ස්වභාවයක්. මේ අල්ලගෙන එනවා මොකක් හරි බොහොම නිකන් සද්භාවයෙන් තමයි අරගෙන එන්නේ. නමුත් හොඳට විමසලා බැලුවොත් මොකද්ද මේ සද්භාවය කියලා එයාත් දන්නේ නැහැ. එයාත් ඇඳිලා එයාගේම හිතේ තියෙන වංචනික ගතියට. ඉතින් ඒක නිසා ඔය වගේ දේවල් එකපාරට ස්ථිරව තීරණය කරන්න යන්න එපා. ඒ වෙනුවට වැඩි වැඩියෙන් විවෘත මනසකින් දකින්න බලන්න. ඒ සඳහා පදනමක් ධර්මයේ තුල තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ.
සරණ ස්වාමීන් වහන්සේ තවත් එක අතක් ඉස්සිලා
කියනවා. ඒක නිකන් අමුතු ෆයර් එකක්
නෙවෙයි. ඒක චන්දිම මහත්මයා කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම පින් සිද්ධ වෙනවා කතා කරන්න මේ අවස්ථාවේ දුන්නත් ස්වාමීන් වහන්සේ සමාජ ජීවත් වෙනකොට අපිට මේ නොයෙකුත් දේවල් සිද්ධ වෙනකොට අපි කිසිම දෙයකට ප්‍රතික්‍රියා නොකර ජීවත් වෙනකොට අපිව ඒවැයින්ම මේ 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 විසි වෙලා යනවනි ස්වාමීන් වහන්සේ. එතකොට මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක අපි මේ කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ
ඒක තමයි ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඔය කියන දෙයට ඔළුව නවල හරියන්නේ නැහැ. හැම දෙයකම එරෙහිව හටන් කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඕකෙ තියෙනවා අමුතු බැලන්ස් එකක්. අමුතු බැලන්ස් එකක් තියෙනවා. ඒ බැලන්ස් එක කතා කරලා පැහැදිලි කරන්නත් අමාරුයි. එකම දේ තමයි ප්‍රතිපදාවකින් තමයි මේ බැලන්ස් එක අඳුනගන්න පුළුවන්. හැම වෙලේම අපි එකෝ වමට බාරයි, එකෝ දකුණට බාරයි. නමුත් කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට අන යම්කිසි විදිහක සමබරතාවයක් අරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. එතකොට සාමාන්‍ය දැන් අපි හිතමු මේ ලංකාව වගේ සමාජයක ඉන්න මිනිස්සු ගත්තොත් ඒගොල්ල ගොඩාක් අර සමාජ මතවාද අදහස් වලට යම් කිසි දෙයක නතු වෙලා විඳෝමින් තමයි කල් ගෙවන්නේ. ඒක තමයි සාමාන්‍ය මේ මේ ට්‍රෙඩිෂනල් සොසයිටි එකක ස්වභාවය. ඊට පස්සේ අනිත් පැත්තට ඔය ඔය මේ බටහිර රටක සමාජය ගත්තොත් ඒගොල්ලෝ වල්බూరు නිදහසකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය දෙක අතර සමබරතාවයක් කියන එක අපි හදාගත යුතුයි. තම තමුන්ගේ චරිත ලක්ෂණ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හදාගන්න නම් අපිට කියන්න පුළුවන් එකම දේ තමයි අන්නට හොඳට සීකල්පනාවක් සහිතව වැඩ කටයුතු කරන්න. ඒ වැඩ කටයුතු කරනකොට හිතා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් මේ මේ වගේ අවස්ථාවක කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ. හැම දෙයක්ම ඉවසලත් බෑ. හැම දෙයකටම හටන් කළත් බෑ. හැම දෙනා කියන ඒවා අහලා හරියන්නේත් නැහැ. නමුත් අන්න හැම දෙයකටම එරෙහි වෙලා හරියන්නේත් නැහැ. ওই විදිහ අමුතු සමබරතාවයක් උතන තියෙන්නේ. ඒ සමබරතාවය මේ විදිහට වචන වලින් පැහැදිලි කරන්න අමාරුයි. ඒක නිසා හොඳම දේ තමයි අන්න යම් කිසි විදිහක සිහියක් පිහිටවා ගන්න. තමුන්ගේ වටපිටාවක් අපි කියන්නේ අර පර්සනල් ස්පේස් එකක් එහෙම එකක් තියෙන්න ඕනේ. නැත්නම් හැමෝම ඇවිල්ලා මේ පැත්තෙන් නැගලා ඔළුවට අත හොදලා අනිත් පැත්තෙන් බහලා යනවා. ඉතින් ඒක හින්දා ඒ ඉඩකඩ හදාගන්න, ඒ ඉඩකඩේ වපසරිය කෝකද කියන එක හදාගන්න. ওই ටික අදාළයිනේ. ඒ අදාළ වෙන්නේ පුහුණුවක් එක්ක මිසක් නැතුව බෑ අපිට. ඒක හම්බුලෙස ගන්න බෑ, එකපාරට දවසෙන් හදා ගන්න බෑ. සමබරතාවයක් මේ කියන්නේ. හැම වෙලේම වමට බර වෙනවා, එක්කෝ දකුණට බර වෙනවා, එක්කෝ දෙපැත්තට විසි වෙනවා. නමුත් කාලෙත් එක්ක හොඳ සමබරතාවයක් හදා ගන්න පුළුවන්. ඒ සමබරතාවය හැම වෙලේම හිතක විවේකයක් පහසුවක් සඳහා. දැන් බලලෙක් බලන්නකෝ. බලලා කියන සතාව හීලෑ කරන්න බෑනේ. ඌ මිනිස්සුන්ව හීලෑ කරගෙන තිනවා කියලා තමයි කියන්නේ. ඌට ඕන වෙලාවට ඌ ඇවිල්ලා හුරතල් වෙනවා, ඌට ඕන නැති වෙලාවට ඌ පුරෝගෙන ඉන්නවා. ඈ ඌට ඕන වෙලාවට ඌ ඇවිල්ලා කනවා. ඌට ඕන නැති වෙලාවට ඌ ඔහෙ තමුන්ගේ විවේකයෙන් ඉන්නවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියුණා. අපි ඒක නැති කරගත්තේ කොයි වෙලාවේද? අන්න ඉස්සෙල්ලාම නැති කරගත්තේ ඕක කොයි වෙලාවේද? අන්න අම්මා තාත්තව සනසවන්න ගිහිල්ලා. පොඩි කාලේ තියුණා. ඕන වෙලාවට කක්ක කරන, ඕන වෙලාවට චූ කරගන්න, ඕන වෙලාවට හිනා වෙන, ඕන වෙලාවට අඬනවා. අම්මා තාත්තා හිනවන් පිනවන්න සුරතල්ුනේ නැහනේ දරුවෙක් කවදාවත්. නමුත් අර යම්කිසි ඉන්ද්‍රිය වර්ධනය වෙලා වටපිටාව තේරෙන්න ගත්තානේ අන්න එදා ඉඳලා මොකද උනේ වහලෙක් බවට පත් වුණා. ඒක නිසා යම්කිසි විදියක තම තමුන්ගේ ඉඩකඩක් තියෙන්න ඕනේ. ඒ සඳහා හොඳම ආරම්භය තමයි මමත් එක්ක මම තනි වෙලා ඉන්න වෙලාවක් හදාගන්නකෝ. ඒ කියන්නේ භාවනාව සඳහා අවස්ථාවක්. ෆෝමල් මෙඩිටේෂන් කියලා කියන්නේ සිහියෙන් ඇවිදිනවා, සිහියෙන් වාඩි වෙලා ඉන්නා විදිහට මාත් එක්ක මම තනි වෙනවා. ඒ තනිවීම අන්න අර අපි කී විභවයට අවශ්‍ය මූලිකම දේ. ඒක දවසට විනාඩි 15ක් 20ක් සිටින්කක් කරන්. විනාඩි 15ක් 20ක් ඇවිදින්. දැන් සමහර කෙනෙක් මෙතන ඉන්න බලන් කාලයක් තිස්සේ හුරු කරන කට්ටිය. ඒගොල්ලෝ කරනවා පැයකට ආසන්න වෙලාවක් කරනවා විනාඩි 40ක් වගේ කරනවා. සිටින් එකක් විනාඩි 40ක් පැයක්, වෝකින් එකක් විනාඩි 40ක් පැයක් කරනවා. ඉතින් ඒක හොඳයි, එහෙම කරන්න පුළුවන්. අඩුම ගානේ 20කින් පටන් ගන්නකෝ. අනේ මාත් එක්ක මම තනි වෙලා ඉන්නවා කියන ඉඩකඩ පටන් ගන්නකෝ. ඒක හොඳ අවස්ථාවක් ඔන්න ඔය කී විභවය වර්ධනය කරගන්න. එතකොට අඩුම ගානේ මම මට මාත් එක්ක තනි වෙන්න, මාත් එක්ක විවේක වෙන්න වෙලාවක් හදාගෙන තියනවා කියන ඉඩකඩවත් තියෙනවා. ඒ ඉඩකඩ තමයි අපි එක්සර්සයිස් කරන්නේ ටික 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 ටික. කොහොමද මිනිස්සෙක් එක ගනුදෙනු කරනකොට, කොහොමද මගේම හිතවිලි හැඟීම් එක ගනුදෙනු කරනකොට, කොහොමද වෙන කෙනෙක් ඇවිල්ලා මට දොස් කියනකොට, කොහොමද වෙන කෙනෙක් ඇවිල්ලා මා ලව් අකමැති දෙයක් කරවන්න හදනකොට කියලා ඔහොම ටික ටික තමයි මේක මේ ඉතිර පැතිර යන්නේ. ඉතින් ඒකෙන් හින්දා ක්‍රමානුකූල ප්‍රවේශයක් ගත යුතුයි. ඒ සඳහා ඔය ප්‍රශ්නේ තේරුණ එකත් හොඳයි. හොඳ ප්‍රශ්නයක් ඕක. අමුතුම ප්‍රශ්නයක් ඕක. ඒක හිතලා කල්පනා කරලා ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක ශිල්පයක්. ඒ ශිල්පය වර්ධනය කර ගැනීම සඳහා ක්‍රමානුකූල උත්සාහයක් දරන්න කියලා තමයි කියන්න
වෙන්නේ.
නිරෝෂ් තවත් එකක් තියෙනවා.
ඒකනේ ස්වාමීන් වහන්සේ. අපි මන් දන්න ඔබ වහන්සේ ඇත්තටම මේ පෞද්ගලිකවම දන්න ඔබ වහන්සේ උදේ දානවත් වළඳන් නැතුව තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙන්නේ
කියන්නේ. නෑ නෑ මේ දවස්වල ඔක්කොම දානෙම හොඳට වළඳලා තමයි එන්නේ. දැන් තියෙන්නේ නිදිමත. ඉස්සලා දෙන්නේ sugar බයිනවනේ. දැන් හොඳට නිදිමතක් තමයි දෙන්නේ මේ වෙලාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අශිනි මහත්මියලත් අවස්ථාව ලබා දෙමු.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වර්තමාන හිත පවත්වනකොට කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ?
ඔය එතන ඔය සූත්‍ර දේශනාවක් ඔයාලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියවලා බැලුවොත් වටිනවා. එතන කළු 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 සුදු නොකළු නොසුදු කියලා ඔන්න ඔය විදිහේ කර්ම පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි හිතමු අපේ හිත පිට යනවා. හිත පිට යනකොට අපි දුක් ගන්නවනේ. එහෙම නැත්නම් අතීතයේ කරපු පාප කර්මයක් මතක් වෙලා එනවා. එතකොට දුක් ගන්නවනේ. එතකොට අර ඒ දුක් ගැනීම නිසා අලුතෙන් කර්මයක් රැස් වෙනවා. එතකොට මේ සිහිය පිටවා ගැනීම වගේ ප්‍රතිපදාවක් කියන්නේම නොකළු නොසුදු. ඒ කියන්නේ නිවනේ පිරිහෙන්නේ නැහැ කියන අදහස තමයි අද දවසේ විදියට ගත්තොත්. නොකළු නොසුදු කර්ම කියලා තමයි පෙන්වන්නේ. මේ කර්මයේ රැස්වීමක් නැහැ. නමුත් සාමාන්‍ය ඔය සක්මනක පරියන්කයක ගියොත් බලන්න හිත පිටක ගියපු ගමන් දුක් ගන්න විදිය. අතීත මතකයක් ආපු ගමන් දුක් ගන්න විදිය අන්න කර්මයට නැවතත් අහු වුණා. නමුත් ඒකත් කාලයක් තිස්සේ උරු කරනකොට පුරුදු කරනකොට අන්න ටික දුක් ගැනීම අඩු වෙනවා. ඉතින් ඒක ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. ක්‍රමානුකූලව වෙන පරිවර්තනයක්. එතකොට මුලින් ආධුනිකයෙක් විදියට ගත්තොත් ගොඩාක් එයා දුක් ගන්නවා. දුක් ගන්නවා. ඒ විදියට තව තව කර්ම ඇති වර්ධනය කර ගන්නවා. ඇති කර ගන්නවා. නමුත් මේ ප්‍රතිපදාවේ අදහස තමයි නොකළු නොසුදු. ඒ ස්වභාවය තමයි වර්ධනය කරන්නේ. අපි හිතමු ජල පහරක් ගලාගෙන යනවා. අපි මේ යුරේ වාඩි වෙලා මේක දිහා බලාගෙන ඉන්නවා. අත දැම්මොත් මොකද වෙන්නේ? කැළඹෙනවා. නමුත් අර අත දාන්න ඇති තාක්කල් මේ ගමන මේ ප්‍රවාහය බොහොම ඒ ස්වභාව ධර්මයට අනුව ගැලීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්නේ ස්වභාව ධර්මයට ගැලීමට ඉඩ දීලා අත නොදා ඉන්නේ කොහොමද කියන ශිල්පය තමයි භාවනාවක් කියන්නේ. ඒක පුරුදු කරනවා අපි. හැමදාම අත දමනවා. සමහර වෙලාවට මුළු ඇඟම දානවා. පයින්නවා. වතුරේ නානවා. මඩ නානවා. ඔහොම තමයි මුලින් පටන් ගන්න. නමුත් කාලයක් තිස්සේ කර කර යනකොට තේරෙනවා අත දැම්මොත් කැළඹෙනවා. අත දැම්මොත් කැළඹෙනවා. එතකොට ඒ ශක්තිය ටිකෙන් ටික තමයි දියුණු වෙන්නේ. සමහර විට මාස ගණනක් අවුරුදු ගණනක් ප්‍රතිපදාව තුලින් තමයි දියුණු වෙන්නේ. අත දැම්මොත් කැළඹෙන බව තේරෙනවා. නමුත් තාමත් අත දානවනේ. ඉබේම දුක් ගැනෙනවා. හිත පිට ගියා, හිත ඇවිස්සුණා, භාවනාවක් කරන්න බෑ, හුස්මට ගන්න බෑ කියලා දුක් ගැනෙනවා. දුක් ගැනෙනවා. අන්නේ දුක් ගන්නා ස්වභාවේ ටික ටික අඩු වෙනවා කියලා දකින්න පුළුවන් සාමාන්‍ය යෙදෙන කෙනෙක්ට. අන්න නොකළු නොසුදු කර්ම කියලා තමයි ඒවා පෙන්වන්නේ. කර්මයේ ක්ෂය කරන ප්‍රතිපදාවක් ටික ටික මතුවෙලා එනවා, Java කැවෙනවා. ඉතින් ඒ ප්‍රතිපදාව ටික ටික වර්ධනය කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඕක නිය ඔව් නෑ කියලා උත්තර දෙන්න බෑ. භාවනාවක් තුළ හැම වෙලේම පේනවනේ අපි හිත දුක් ගන්නවනේ. දුක් ගැනෙන එකත් කරන්නේ ඉබේමනේ. ඉතින් නැවත දුක්ගත්ත ස්වභාවය ඉඳලා මිදිලා වර්තමානයට එනවා. ආපහු දුක් ගැනෙනවානේ. ඉතින් ওই විදිහට කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට හිත තැම්පත් වෙලා හුස්ම තියුණත් ඇවිස්සුණත් දෙකම එක ලෙස සලකනවා නම් අර විදිහට අතීත මතක ඔස්සේ ගියත් පියවර දැනුණත් දෙකම එක විදිහට සලකනවා නම් මේ විදිහ දුක් නොගන්න ස්වභාවයක් අපි තුල මතුවලා එනවා. එතකොට කර්මයේ ක්ෂය කරන ප්‍රතිපදාව තමයි ඒ. හරි. නිරෝෂ්.
එහෙමනම් නැවත වතාවක් ඒ කුකුච්චය ගැන දේශනා සිදු කර ඔබ වහන්සේට නැවත වතාවකින් අනුමෝදන් කරමි. අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.